සාදු 2017 වසරේ පළවෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන ජීවිතය හඳුනා ගනිමු. ඒක තමයි මාතෘකාව. අද විතරක් නෙමෙයි හැමදාම මාතෘකාව ඒක. ජීවිතය හඳුනා ගන්න. ඒ ජීවිතය හඳුනා ගන්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය. දුක කියන්නේ කොහොමද කියලා හඳුනා ගන්නවා. මොකද්ද දුක? ඊළඟට අපේ දන්න විදියට කිව්වොත් එහෙම කියයි, එක්ක ඇති එක දුකයි කියලා කියයි, නැත්නම් නැති එක දුකයි කියලා කියයි. සමහර අයට ඒකනේ නේද? සමහර අයට මහත්යෙක් නැති එක දුකයි, සමහර අයට මහත්යෙක් ඉන්න එක දුකයි, සමහර අයට රස්සාවල් නැති එක දුකයි, සමහර අයට රස්සාව දුකයි. ඒක තමයි ස්වභාවය. සමහර අයට කල්පනාව නැති එක දුකයි, සමහර අයට කල්පනා වෙනකොට දුකයි. කල්පනා නැති කරගන්න බොන්නේ ඒකට. සමහර අයට ඇති එක දුකයි, ඒ දෙයම සමහර කෙනෙකුට නැති එක දුකයි. සමහර අයට සල්ලි නැති එක දුකයි, සමහර අයට සල්ලි වැඩි වුණහම දුකයි. නැත්නම් සතුටෙන් ඉන්න එපා. ඒ ජීවිතය විනාශ කරගන්නේ, එහෙම ඒ කරගන්නේ, අවුල් හදාගන්නේ සල්ලි නිසා. ඇයි? ඒක දුක වෙලා. දැන් ඊළඟට අපි ගැඹුරින් බලාගෙන ගියාම මොකද බුදුහාමුදුරන්ගේ දුක? පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ දුප්පත් අයට, පොහොසත් අයට ඔක්කොටම තියෙනවා නේ. වයසක අයට, තරුණ අයට ඔක්කොටම තියෙනවා. මොකද පංච උපාදාන? රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය. මේ අමුතු බණක්ද? අමුතු බණක් නෙමෙයි මේ බුදු බණ ටික කියන්නේ. කවුරු හරි කියන්නේ පහේ වෙනස් බණක් කියනවා කියලා. ඒක සම්පූර්ණ බොරු. ඒ වෙන වෙන වෙනස් බණ අහපු නිසා බුදු බණ අමතක වෙලා ගිහිල්ලා එච්චරයි. ඒ කියන්නේ වැළලීලා ගිහිල්ලා. හැබැයි බුදු බණ ඇහෙනකොට ඒක නෙමෙයි කියලා කියනවා. ඈ එහෙමනම් අපි මේ දේශනා කරන්නේ අමුතු එකක් නෙමෙයි, බුදුබණ ටික තමයි නේ. පටිච්ච සමුප්පාදයයි, චතුරාර්ය සත්‍යයයි, ආර්ය අෂ්ටාංග මාර්ගයේ නුයි ගන්න තියෙන වැඩ ටික. ඒක විග්‍රහ කරලා වැඩිපුර කතා කරන එක තමයි අපි මෙහෙදී කරන්නේ. එහෙම නැතුව අමුතු දෙයක් වෙනස් බණක් මට කියන්න හැකියාවකුත් නැහැ. එහෙම හැකියාවක් තියෙනවා නම් ඉතින් ආඩම්බර වෙන්නේ නේ. මේ ලෝකෙම නැති අමුතුම දර්ශනයක් මට කියන්න හැකියාවක් ලැබුණොත් ආඩම්බර වෙන්න ඕනේ. එහෙම ඉතින් හැකියාවක් ඇතිලත් නැහැ. එහෙම හැකියාවක් ඇති කරගන්න අවශ්‍යත් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕන හැම දෙයක්ම දේශනා කරලායි තියෙන්නේ. ආයෙත් ඉහලින් විද්‍යාඥයෙකුට, දාර්ශනිකයෙකුට මොන කෙනෙකුටවත් ලෝකෙ උපදිලා අලුතෙන් කියන්න දෙයක් ඉතුරු කොල්ල නැහැ. විද්‍යාචරණ සම්පන්නෝ. ඔබ නිකන් නෙමේ දේශනා කරේ. ඒක මහා පුදුම ගැඹුරක් මේ තියෙන්නේ. නේද? විද්‍යා උදපාදේ. මේ විද්‍යාව උපදවාගෙන, ඥානෙ උපදවාගෙන මේ දේශනා කළා, ඉතුරු නැතුව දේශනා කළා. කෙනෙකුට නිවන් දකින්න අවශ්‍ය කරන කරුණු ඉතුරු නැතුව දේශනා කළා. ඇයි අපි නිවන් දකින්නේ නැත්තේ? නිවන් දකින්නේ නැත්තේ ඒ කියන්නේ දුර පේන නිවන පෙන්වනවා. පෙන්වුවට අපේ ඇස් වල සුද ඇවිල්ලා, එහෙම නැත්තම් බොඳ වෙලා ඇස් වල පටලයක් හැදිලායි තියෙන්නේ. ඒකට කියනවා මොකද? මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටිය නැමැති සුද ඇවිල්ලා තියෙන්නේ ඇහි. කොහොමද? ditthi upadane nisa. දිට්ඨි උපාදානය කරනවා කියලා කියන්නේ ඇහි සුදාවට වඩා අන්තයි. ඇහි සුදාවහමක් තේින් නැති වෙන එක නෙවෙන්නේ නේද? එතකොට දිට්ඨි උපාදානයක් කළොත් මොකද වෙන්නේ? ඒත් තේින් නැති වෙන එක තමයි වෙන්නේ. මොකක් මොන හැද මේ දුර්වල වෙන්නේ? ප්‍රඥායස. දැන් බලන්න මේ දිට්ඨි උපාදානයෙන් ප්‍රඥා ඇසේ සුද ඉවත් කරන සායනයට තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ. තේරෙනනේ? මේ අස්වාතුර ගියාම හේ සුදනේ අයින් කරන්නේ. මෙහි මේ ප්‍රඥාව නැමැති ඇසේ මැදිලා තියෙන සුද අයින් කරන්නයි මේ කතා කරන්නේ. ප්‍රඥාව මතු කරගන්න එකයි. සම්මාදිට්ඨිය නැමැති මේ ඇසේ මිත්‍යා දෘෂ්ටිය නැමැති සුද ඇවිල්ලා තියෙන්නේ. ඒ සුද අයින් කරපු ගමන් ඇසේ පැහැදිලි පෙනීමක් ඇති වෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියයි කියලා කියන්නේ ද්වේෂයෙන් යමක් දිහා බැලීම නෙමෙයි. ඒක අපි ප්‍රතික්ෂේපයෙන් යමක් දිහා බැලීම නෙමෙයි. එහෙම නැත්නම් ඇලීමකින් බැලීමක් නෙමෙයි. දෘෂ්ටියකින් බැලීම නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ. අපි දෘෂ්ටි සමනය කරගෙන දකින්න ඕන. නැත්තම් දෘෂ්ටි නැති කරගෙන දකින්න ඕන. එතකොට තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. සම්මා දිට්ඨිය දෘෂ්ටියක්ද? දෘෂ්ටි නැති වුණාම තියෙන தත්ත්වය මොකද්ද? සම්මා දිට්ඨිය. නමුත් ඕක අපි හරියට තේරුම් ගත්තේ නැති වුණොත් අපි සම්මා දිට්ඨිය දිට්ඨියක් කරගන්නවා. ඒක හැදෙන හැටි දන්නවද කිනතුන? සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේකයි කියලා දෘෂ්ටියක් හදා ගන්නවා. ඊට පස්සේ ඒ දෘෂ්ටියෙන් ලෝකෙ දිහා බලනවා. ලේසි නෑ කිනතුන සම්මා දිට්ඨියයි කියලා අපි යහපත් දැකීමයි කියන වචනේ කතා කළාට ඒක පරිවර්තනය කරගන්න හරි අමාරුයි. ඈ? ඒක පරිවර්තනය කරගන්න හරිම අමාරුයි. සම්මා දිට්ඨිය පරිවර්තනය වෙන්නේ දිට්ඨි උපාදානයටමයි හුරු වෙලා ඉන්නේ. සුභාසුභ වශයෙන් ත්‍රිවේදනාත්මකව හැම මොහොතකම දිට්ඨි උපාදානයටයි ඉන්න බලාගෙන ඉන්නේ. වෙන වැඩක් නැහැ. දිට්ඨි උපාදානයක් ඇති වෙන තැනම තමයි මම කියලා දැනෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලා උත්සාහ කළේ මම වර්ධනය කරගන්න, මම දියුණු කරගන්න, මම හදාගන්න, මම ලොකු කෙනෙක් වෙන්න, මම ලස්සන කෙනෙක් වෙන්න, මම නිරෝගී කෙනෙක් වෙන්න, මම බලවතෙක් වෙන්න, මම කුලවතෙක් වෙන්න, ධනවතෙක් වෙන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වූ මිරිඟුව. මම කියලා කෙනෙක් වෙනුවෙන් කවුරුත් නැහෙනවා, තරහ ගන්නවා, කේන්ති ගන්නවා, තණ්හාව මානය හදාගන්නවා. නමුත් අවසානයේ මම කියන්නේ කවුද කියලා හැරිලා බලනකොට මමෙක් නෑ. හැරිලා බලද්දි මමෙක් නෑ. ඉතින් නිතරම අහලා බලන්න මම කවුද? මම කියලා කියන්නේ කාටද? ඒව ඇත්තටම මමද? ඇත්තටම ඒව මට අයිති දේවල්ද කියලා බලන්න. දිට්ටි බලයක් තියෙනවා. දිට්ටි බලයක් තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා, පරම මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. පරම මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ එයා යම් ආගමික දර්ශනයකට, ඥානයකට හසු වෙනවා. හසු වෙලා මොකද කරන්නේ? මේ ආගමික දර්ශනේ ආයි මම මේ දෘෂ්ටි අතාරින්නේ නැහැ කියලාම තදින් අල්ල ගන්නවා. ඒකට කියනවා පරම මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට උප්පත්තියෙන්ම මිත්‍යා දෘෂ්ටියක් තියෙන මිනිස්සෙක් ළඟ, ඒ කියන්නේ සම්මා දිට්ඨිය දේශනා කරන ශ්‍රාවකත්වය දේශකෙක් නැති නිසා, කල්යාණ මිත්‍රත්වයක් නැති නිසා, යහපත් ශ්‍රාවකත්වයක් නැති වෙච්ච නිසා එයා මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා. හැබැයි යා දැඩි ඝන නැත්තම් මේ 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 නිවන් දක්වන්න හරි අමාරු, පැහැදිලි කරන්න අමාරු. බුදු කෙනෙකුට තියා මහරහතන් වහන්සේලාට ඒ කියන ආර්ය ශ්‍රාවකයන්ට බැරි. ඇයි මේ ඝන අයනේ? ඝන මිනිස්සු, රළු මිනිස්සු නිවන් දක්වන්න බෑනේ නේද? මෘදු බව, අනතිමානී බව තියෙන අයට තමයි නිවන් දකින්න පුළුවන්. නේද? සක්කෝ ජූච සූජූච නේද? මුතු අනතිමාන කියලා ඕවා කියන්නේ. හරි ඍජු දර්ශනයක් තියෙන, මෘදු බවක් තියෙන, අනතිමානී බවක් තියෙන කෙනෙකුට පමණයි නිවන් දක්වන්න පුළුවන්. මේ ඝන මිනිස්සුන් නිවන් දක්ින්න බෑ ගල් වගේ. මෘදු බවක් තියෙන, තෙතමනයක් තියෙන හදවතක් තියෙන්න ඕන. ලතෙත් හදවතක් තියෙන්න ඕන. එවැනි කෙනෙකුට තමයි ආත්ම සංවේදී වෙන්නේ. මම මේ කරන්නේ කැත වැඩක්ද හොඳ වැඩක්ද කියලා. එයා තමයි කැත වැඩේ කරන්නේ නැත්තේ, හොඳ වැඩේ තුල හිත පිහිටුවා ගන්න. එයා තමයි අහිතක් කරන්නේ නැත්තේ. හිතම තමන් තනුන්ට කරන් කල්පනා කරන්න. මෙන්න මේ ලතිත් සිතක් තියෙනවා. ඒක තව විදිහකින් කියනවනේ සංවේදී හිතක් තියෙනවා නේද? සංවේදී හිතක්. සංවේදී සිතකටයි ඒ කටයුත්ත කරන්න පුළුවන්. දැන් මේ දේවල් ටික ඔබ ළඟ තියෙනවද කියලා බලන්න. නැත්නම් එතෙන්ට ඔබේ මනස නුවණින් මම මෙහෙම මෙහෙම හදා ගන්න ඕනේ කියලා අවවාද කළා. තමන්ගේ මනස ඥානයේ ගුණයක් වශයෙන්ම පෙරලෙන්න ඕන. නිකම් බොරුවට වචන ටිකක් කියලා හරියන්නේ නැහැ. තමන් ඇත්තෙන්ම ධර්මයට අනුව හැඩගැහෙන්න ඕන. සමහර අයට හැඩගස්ස ගන්න බැහැ. ඒක ඉතින් ඒ අනවබෝධය තේරෙන්නේ නැතිකම. දැන් කය අපිට එක එක පැත්තට හැඩගස්සව ගන්න පුළුවන් වගේම අපේ මනස හැඩගස්සව ගන්න හැකියාව තියෙන්න ඕන. ටිකක් ධර්මයෙන් හැඩගැස්සෙනවා, ධර්මයෙන් පැහැදිලි කරද්දී ඉබේම තමන්ට උත්සාහයක දෙන්න ඕන මනස සම්‍යක් ප්‍රතිපදාවේ පිහිටුවා ගන්න. මනුෂ්‍යයාගේ පුරුද්ද තමයි එල්ලෙන්න පුළුවන් දෙයක එල්ලෙන එක. මේ මනසේ ස්වභාවය තමයි එල්ලෙන්න පුළුවන් දෙයක එල්ලෙන්න බලාගෙන ඉන්න. කොයි වගේද බලාගෙන ඉන්නේ කියලා උදාහරණ තියෙනවා. කූඩැල්ල වගේ කියනවා. කූඩැල්ල බලාගෙන ඉන්නෙත් එල්ලෙන්න. එහෙමනම් ඔබේ මනස බලාගෙන ඉන්නෙත් එල්ලෙන්න. සමහර ලාට ඔය රණ්ඩුවක් ඇද ගන්න බලාගෙන ඉන්න අයටත් අපි කියනවා එයා එල්ලෙන්නම තමයි බලන් ඉන්නේ කියලා. එය රණ්ඩුවක එල්ලෙන. ඒ රණ්ඩුවක එල්ලෙන එකත් එහෙම තමයි. හැමදෙස්සෙම දෘෂ්ටිය කෙල්ලෙන බලාගෙන ඉන්නවා. ඇදගෙන දෘෂ්ටිය කෙල්ලෙන බලාගෙන ඉන්නවා. කවුද? අර අවිද්‍යාවන්ත අනවබෝධයෙන් යුක්ත මෝඩ මිත්‍යා දෘෂ්ටිකයන්. ඇයි දෘෂ්ටියක එල්ලුණොත් තමයි එයාට පැවැත්ම තියෙන්නේ. මමත්වයට පැවැත්ම තියෙන දෘෂ්ටි කියලා. ඉතින් මේ දෘෂ්ටි වලින් නිදහස් වීමේ වටිනාකම අඳ බාලය දන්නේ නැහැ. අඳ බාලය දන්නේ නැහැ මේ දෘෂ්ටි වලින් නිදහස් වුණා මොනතරම් වටිනවද කියලා. දෘෂ්ටි නැති අවස්ථාවේ එල්ලෙන්නේ යන්න තේරෙන්නේ නැහැ. දෘෂ්ටි නැති අවස්ථාවෙ ඉල්ලෙන්න හර තේරෙන්නේ. ඒ නිසාම දෘෂ්ටි වල මෙල්ලී එල්ලී ඉන්නෝ. දෘෂ්ටි නොගන්නා වූ සීලය වඩන්න කියනවා. දෘෂ්ටි නොගන්නා වූ සීලය වඩන්න. හදවත තුළ දෘෂ්ටි නොගන්නා වූ සීලය වඩන්න. නේද? දිට්ඨිංච අනුපගම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනේය කියලා. මේ කාමයන් තුළ විනය ඇති වෙන්න නම් දෘෂ්ටිවල නොගන්නා වූ සීලය, දෘෂ්ටි නොගන්නා වූ සීලය හදා. දැන් අපි දෘෂ්ටිගත සීලයක් ගත්තොත් මොකද වෙන්නේ? ඒ සීලය හදාගෙන එයා ඒකෙන් දුක් විඳිනවා. දෘෂ්ටිගත සීලය කියන්නේ තමන්ටත් පීඩාවක් අනුන්ටත් පීඩාවක්. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ දෘෂ්ටි නොගන්නා වූ සීලය කියන්නේ ආධ්‍යාත්මික සංහිඳියාව. ආධ්‍යාත්මික සාමය ඇති කරන උත්තරීතරත්වය. ඒ සීලය තුල පවතින්නේ අර සම්මා සමාධි ගුණය. ඒ සීලය තුල පවතින්නේ සම්මා දිට්ඨික ගුණය, සම්මා සති ගුණය. සතිය වඩනවා මේගොල්ලෝ. පුතඥන සතියම තමයි. කට්ටිය කියන මම හොඳ සිහියෙන් ඉන්නවා, මම සිහිය පුරුදු කරනවා කියලා. ඒවල පුරුදු කරන්නේ පුතඥන සිහිය. සමාධියෙන් ඉන්නවා කියලා කියනවා. ඒ ලෝකීය සමාධියක්මයි, සමතේ සමාධියක්මයි වඩන්නේ. ඒ සමාධිය වඩන්නේ. දැන් මේ කියනේව තේරෙනවද? ඇත්ත වශයෙන්ම කියනවා නම් තේරෙන්නේ නැහනේ. තේරෙන්න විදියකුත් නැහැ. විශේෂයෙන්ම නුවණකින් කැපවීමකින් මේ ධර්මය තුල යෙදෙන කෙනෙකුටම ඇරෙන්න මේ ධම් තේරෙන්නේ නැහැ පින්නතුනේ. නොතේරි නොතේරි හරි තේරුම් ගත යුතු මාර්ගය මේකයි කියලාම ඉතින් අහගෙන යන කෙනෙක් ඉන්නවා නම් වීදීන් ශ්‍රද්ධාවෙන් යාම මේ මඟ ගිහිල්ලා තමන්ගේ ආධ්‍යාත්මික පෙරලියක් ඇති කරනවා. අර දැනුම නැමැති මල්ලට කරුණ එකතු කරන්න එන කෙනෙකුට නම් මෙලෝ රහක් නැහැ. එහෙමක. ඒ හාමුදුරු බණ කිව්වා කිව්වා ගන්න දෙයක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි ගන්න දෙයක් දෙන්නේ නැහැ. මොකද ඔය කුණු මල්ලට කුණු පුරවල වැඩ නැහැ. ඔය තියෙන දෙයක් හිස් වෙන්න බණ කියනවා මිසක් අපි ගන්න දෙයක් කියන්නේ නැහැ. ගන්න දෙයක් කියන්න නම් මේ පින්නතුන්ට දෘෂ්ටියක් හදලා රවුම් කරලා දෙන්න ඕන. එතකොට ඒක කර තියාගෙන යනවා. මල් ලොකු දෙයක් ගත්ත කියලා ඊළඟට කියනවා. මොකද දෘෂ්ටියක් අරන් තියෙන්නේ. ගන්න දෙයක් දෙන්නෙත් නැහැ. ඒ නිසා ගිහින් කියන්න දෙන්නේ ආම්දුරංගේ බණේ ගන්න දෙයක් නැහැ කියලා. කවුරු හරි අහුවොත් මොකද කියන්න තියෙන්නේ? ඥාණයක් තිබුණොත් අනේ මාත් වෙනවා එතෙන්ට කියලා එන්නත් පුළුවන්. මොලේ නැත්තම් එන්න නැතුව ඉන්න පුළුවන්. කියන්න දෙන්නේ ඒ හාමුදුරන්ගේ බණේ නම් මෙලෝ රහක් නැහැ, ගන්න දෙයක් නැහැ කියලා කියනවා. ඇත්තටම ඇත්ත. මෙලෝ රහක් නැති දෙයක් දෙන්නේ, අවේදීත දෙයක් දෙන්නේ, ගන්න දෙයක් දෙන්නේ නැහැ. නිසා ගන්න දෙයක් නැහැ. බලන්න ගන්න දෙයක් නැති බණක් නෑ. එහෙමනම් මෙතන ඇවිල්ලා ගන්න දෙයක් උත්සාහ කරන්න එපා. පැහැදිලිද? කියන එක තේරෙනවා. ගන්න දෙයක් උත්සාහ කරන්න එපා. අතාරින්නම දෙයක් උත්සාහ කරන්න. ඔබට තේරෙනවද? ගන්න දෙයක් උත්සාහ කරන්න එපා. අතාරින්නම දෙයක් උත්සාහ කරන්න. මොනවද අතාරින්නේ? දේපල වස්තු අතාරින්න නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ තමන්ගේ ආධ්‍යාත්මික තණ්හාව, තෘෂ්ණාව, මානය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී තියෙන මේ කෙලෙස් 1500. දේපල වස්තුත් එක්ක සල්ලිත් එක්ක අතහැරීම මගේ නැහැ. මම එහෙම ප්‍රකාශයක් කරන්නේ. ඒක ළඟ තියද්දිත් මනසින් අතහරින්න පුළුවන්. දීලත් ඒක අල්ලගෙන ඉන්නත් පුළුවන්. ඔය ගොඩාක් දායක මේ දන් දුන්නට ඕවා අල්ලගෙන ඉන්නේ. ගාන්ට අරගුණ බන්දලේ තිබ්බට ඒකට තියෙන්නේ හදපු එකනාගේ ඔළුව ඇදී තියෙන එක. ඔළු ගෙඩි ගාන්ටාරේ වැඩි ඇදි තියෙනවා. ආ මේව අතාරින්නේ අවසානේ මේ පන්සලේ බෝධියේ හැරී ඉතින් වටපිටාවම තමයි ඉතින්. අර පුණ්‍යාවි සංකාරය එනවනේ. අරක තදින් අල්ලගෙන හිටියොත් එහෙම කොහෙද ඉපදෙන්නේ? මං හදපු චෛත්‍ය, මං හදපු මේ බෝධි ප්‍රකාරය, මං හදපු රංගට කියලා වටේ ඉන්නවද නැද්ද? අනිවාර්යයෙන් යනවා. අල්ලන් හිටියෝ ඒ විතරනේ. තමන්ගේ ගේ හැරි මේක මං හදපු ගේ, මගේ පරම්පරා ගේ කියලා කිව්වොත් හිතුනොත් එහෙම මොකද වෙන්නේ? මොනවා වටේට ඉතින් බතක් තැඹුවම අහු වෙනවා. මෙන්න ආච්චි අම්මා ඉන්නවා, මෙන්න අපේ සීයා ඉන්නවා, මෙන්න පරම්පරාවල් තුනක් ඉන්නවා මේකේ කියලා අහු වෙනවා. මල පෙරිත වෙනවා. ඉතින් කරන්න දෙන්නේ ඉතින් මාමයි කුප්පියක් ගෙනල්ලා, කට්ට ටිකුට ගෙනල්ලා, අර කැටලිත් දාලා ඉවරලා කොහේ හරි ගිහින් වලලා ලේනෝ මෛත්‍රී බුදුහාමුදුරන් කාලේට ගොඩට එන්න කියලා. මං ඇහුවා අර මාමයි කුප්පියගේ ඇයි රබර් පියනක් තියෙන එකකින් මේ එහෙම වහන්නේ කියලා. එතකොට මේ කට්ටිය කිව්වා මේ මාමයිට කුප්පිය එක්ක බෝතලේ බිඳෙනවා. එහෙම නැත්නම් මේ අර මාමයිට එක මේ මොනවද ඒ ප්ලාස්ටික් එකනේ, ඒක දිරලා යනවනේ. දිරලා ගියාම ඔක භූතේ එළියට එනවලු. මං දන්නේ ඇත්තද නැත්තද කියලා. හැමදාම යන්න පුළුවන් භූතයට බෝතලෙට දැම්මම යන්න බෑ. ඒකෙත් මොකක් හරි එකක් ඇති. කොහොම හරි තියෙනවනේ නේද? භූත බලවේග තියෙනවා, දෘෂ්ටි බලවේග තියෙනවා. ඒක භයානක තත්ත්වයක්. ඒ නිසා බලන්න වෙන භූතයක් නෙමෙයි එතන උපදින්නේ, මේ ළඟ ඉන්න භූතේම තමයි. ඔය දැන් ඉන්න භූතයම තමයි ආයි මලාට පස්සේ. මේ මලාට පස්සේ වෙන කෙනෙක් වෙන්නේ නැහැ. දැන් චරිතය මොකද්ද? ඒ චරිතය තමයි මලාට පස්සේ. දැන් චරිතයක් නැද්ද? මලාට පස්සේ චරිතයක් නැහැ. දැන් ගතියක් ඇද්ද? ඒ ගතියම තමයි සංසාර ගතිය. දැන් යක්ෂ ගතිය තිබුණොත් යක්ෂේ. දැන් පෙරේත ගතිය තිබුණොත් පෙරේතේ. දේව ගතිය තිබුණොත් දෙවියේ. තිරිසන් ගතිය තිබුණොත් ඔය හැමෝටම මේ වෛරේ ක්‍රෝධේ ඊර්ෂ්‍යාව පතුරු ඉන්න කෙනෙක් බවට පත් වෙලා තිරිසන් ගතිය තිබුණොත් ඉතින් මලන්න පස්සේ තිරිසන්. සමහර අයගේ මූණ දිහා බැලුවාම මට පේන ටක් ගාලා මෙයානම් හරි. මෙයානම් මේ කාලේ. මෙයානම් මරණයෙන් පස්සේ මෙන්න මේකයි මෙයාගේ ආත්මය කියලා නිකම් මේ සතාත් එක්කම තේනවා. මං හිතුවේ ඒක මට මේ වැරදිලා පේන දෙයක් කියලා නෑ. හරි මිනිස්සයා හරියටත් පේනවා, වැරදි මිනිස්සයා වැරදි විදිහටත් පේනවා. මං කියපු අවස්ථාවක් තියෙනවා මූණට. හොඳ ආත්ම භාවවල වලට උප්පත්තිය ලබන ඉන්න කට්ටියට කියනවා දැක්ක ගමන් ආ ලබන ආත්ම මේක උපදින්නේ කියලා. මොක කබරකෝ එක අපි උපදින්න ලෑස්තියලා ඉන්න කෙනෙකුට කියන්නේ ඕක. මොක කබරේ එක්ක ලබන ආත්මය කියලා කියන්න බෑනේ නේ. එහෙම පේන්න තියෙනවා. ඔය ලොකු ලොකු රාජ්‍ය නිලධාරී හරි මේ හම්බෙන්න ගියපු වාස්තාව මට පේනවා මේ සිවුඩ ලොකු කබරේක ඉන්නවා වගේ පේනවා. නේද? ඒ වගේ තමයි ජරාව කාල කාලේ මම ලබන්නේ ජරාව කන්න. ජරාව කන්න වෙතෙන් දෙනවා කියලා. අනේ හැමෝම නෙමෙයි. හොඳ දෙවිවරු වගේ ඈත් මුණ ගැහෙනවා ඒ අතර. හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා. හාමුදුරුවෝ ඉන්නවා. දැක්ක ගමන්ම පේනවා පන්සලේ ඊළඟට භූතයා මෙයා තමයි කියලා. ගෙවල් වලට ගියහමත් පේනවා. මම ආච්චි අම්මලා සමහර අය මෙයා තමයි ඊළඟ ගෙදර ඉන්න ගල් පෙරේතයා කියලා. එහෙම පේනවා. ඒ වෙන්න තුන් ඒව බල බල ඉන්න එපා. තමන්ගේ දිහා බලන්න, තමන් ළඟ ඉන්න ගල්පරේතය මොකාද කියලා. මේ දෘෂ්ටියක් නේද අල්ලගෙන ඉන්නේ, මේ මිරිඟුවක් පස්සේ නේද මේ මනස දුවන්නේ කියලා තමන්ම තමන්ට අවවාද කරගන්න. හේතු දක්වා අත්හරින්න. එක ක්‍රමයක් තමයි විදර්ශනා ඥානෙ. මේ 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 හේතුන් නිසා මේක නිස්සාරයි, ගත යුතු දෙයක් නැහැ කියලා මනසින් අත්හැරලා දා. දැන් හොඳට බලන්නකො තදින් ඇලීමක් තියෙන මොකද්ද කියලා. එක එකයි කියනවා මට මේ දෙයට තමයි ඇලීම තියෙන්නේ කියලා. බලාගෙන යනකොට ඒකේ යථාර්ථය මොකද්ද? අනවබෝධය නිසා ඇලීම. තරහ වෛරය ක්‍රෝධය දිනන මොනවා හරි කම් දෙයක් පිළිබඳව ඒ කොහෙන්ද එන්න තියෙන්නේ? ඒක අනවබෝධය නිසා තරහ වෛරය ක්‍රෝධය තියෙන්නේ. ඒ නිසා සිත මායාවක්සේම දකින්න. හිත මායාව. තමන්ගේ හිත දිහා බලන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න. හිත කියන්නේ මිරිඟුවක්. මනස කියන්නේ මිරිඟුවක්. චේතනාව කියන්නේ මිරිඟුවක්. මේ මිරිඟුවේ මම තවදුරටත් එල්ලීම නෙමෙයි වරුදු කරන්න, එකෙන් ගැලවීම. තමන්ගේ චේතනා ධර්ම සිටිවිලි නෙමෙයි, ගැඹුරු සිතෙහි තියෙන චේතනා ධර්ම තුනී කර කර, දිය කර කර, අයින් කර කර, නිදහස් කර කර තමන් සැහැල්ලුවන්. පුජ්‍යලයට මේ සැහැල්ලු වෙන්න කියලා කියන්නේ පුජ්‍යලත්වයේ සැහැල්ලු කරන්න. ඒක හොඳට තේරුම් ගන්න මේ වචනේ. පුජ්‍යලයා සැහැල්ලු වීම සහ පුජ්‍යලත්වය සැහැල්ලු කිරීම කියන්නේ දෙකක්. එතකොට මුළු ඇඟෙන්ම තේරෙන්න ඕන තමන් බර බිමින් තියාගෙන තියාගෙන යනවා කියලා. දැන් අපි පුරුදු කරලා තියෙන සමාජයේ කියන දේ අහන්න ඕන, කියන දේ පිළිපදින්න ඕන කියලා. ඔබ හිතන්නේ කියන දේ අහන කෙනෙකුට, කියන දේ පිළිපදින කෙනෙකුට නිවන් දැකෙන්න පුළුවන් කියලාද? කවදාවත් කියන දේ අහන, කියන දේ පිළිපදින කෙනෙකුට නිවන් දැකෙන්න බෑ. කියන දේ විමසන කෙනෙකුට විතරයි නිවන් දැකෙන්න පුළුවන්. හිතලා යමක් තේරුම් ගන්න කෙනෙකුට, එහෙම නැත්නම් හිතුවක් කාර්යයකට පමණයි නිවන් දකින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඔක්කොම කියන දේ අහන කට්ටිය කියන දේ පිළිපදපුවායිනේ. එහෙනම් බෑ. තවදුරටත් කියන දේ අහගෙන හිටියොත්, දැන් මම හරි කියන දේ පිළිපදගෙන හිටියොත් නිවන් දකින්න බෑ. මොකද මම මේ දේවල් දේශනා කරන්නෙම විමසන. දැන් තේරෙනවානේ, අර දුමේ දියලා තිබ්බ මොලේ ස්තෝපුවට ගන්න වෙන. දුමේ තියලා තියෙන මොලේ ගන්න වෙන ස්තෝපුවට. බන්දේසියට දාලා බලන්න වෙනවා මෙච්චර කාලයක් මේක දුමේ තියලා තිබ්බේ මොකද කියලා. නිවන තමන්ගේ ඉතාම ළඟයි සමීපවයි තියෙන්නේ. ඇයි දුර බලන්නේ? නිවන ළඟ තියෙන්නේ ඇයි දුර බලන්නේ? ඒක තේරුම් ගන්න. නිවන තියෙන්නේ ඉතාම සමීපවයි. ඇයි දුර බලන්නේ? පැහැදිලිනේ. ඒක තේරුම් ගත්තා. ඔබ සමීපයේම ඔබ බලන්න. ඉතා සමීපයේම බලන්න. සමීපයේම බලන්න. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සුත් හරියට අර අසූචි පිළ වූ කලයක් වගේ කියලා. ඒක මොකද දන්නවද? අසූචි බුරවල වුණත් කලේ කොහොම එළියට තියෙනකොට කට බැඳලා හරිම ලස්සනයි කලේ. තේරෙනනේ? අදත් මේකප් එක දාගෙන හැඩට රුවට ආරෝපණ කරගෙන ඉන්න අයගේ දිහා ජීවිතවලත් බැලුවාම ඇත්ත වශයෙන්ම අසූචි පිර වූ කල වගේ තමයි. කලේ ලස්සනයි, ඇතුලේ ගඳයි. ඒ පොස්ට් එකට ඉන්න කට්ටිය මේකප් එකෙන් හරිම හොඳයි, ඇඳුම් පළඳින්ෙන් හරිම හොඳයි, ලස්සනයි, ඇතුලේ අසූචි පිරවුවා වගේ. ඉතින් මොකද්ද ඇති වරද කියලා කෙනෙක් අහන්න පුළුවන්. කාටවත් වරදක් නැහැ. නමුත් තමන්ගේ හිත පාලනය කරගන්න ඉගෙනගෙන නැහැ. තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන නැහැ. නමුත් එයාලා කේන්ති යන්න වටපිටාවක් හදාගන්න ඇති නිසා අර කේන්ති නොයා ඉන්නවා. වෙන රටවල් වල ඒ නීතිය මේවා බොහොම බරපතල විදියටම යන්නේ ඇයි? ඒ මිනිස්සුන්ගේ කේන්තිය පුළුවන් තරම් අඩු කරගන්න තමයි හදාගන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේ නිකන් නීතිමය ප්‍රතිපදාවක් වගේ, අර හමුදාවේ වගේ පාලනයක් තමයි තියෙන්නේ. තමන්ට අයිති සීට් එකේ වාඩි වෙන්න ඕන, තමන්ට අයිති කාල වේලාව ඉදි නැගිටින්න ඕන, ඈ තමන් ඉන්න තැනට යන්න ඕන, මුදල් නැත්තම් පවතින්න බෑ. ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඊපස්සේ නීති ගොඩක් හැදෙන්නේ ඒකයි ලෝකෙ. ඈ ඉතින් මේ කලේ සෙලෙව්වොත් එහෙම ඒකේ තියෙන ඒවා ඔක්කොම එළියට පයින්. නමුත් සෙලෙව්වොත් එහෙම සොලෝන කෙනාටත් මේ ගඳ එනවා. ඒ අසූචි කලේ සොලෝන අය තමයි ඔබට බැන වදින අය, දොස් කියන අය, චෝදනා කරන අය, නිඳා කරන අය, එත්නම් ඒ අසුචි කලේ සොලවන අය. ඒ කරන අයටත් ඒක ගඳ ටිකක් යනවා. තමන්ගේ අසුචි කලේ සෙලවෙනවා. තමන් බලන්න ඕන ඒ සෙලවෙද්දී ඒ කලේ ස්වභාවය. නැයි ඉන්නව නේද අපේ ස්වාමීන් වහන්සේලා බැන වදමින් පරුස වචනයෙන් බණ කියන අය? මං හිතන්නේ නියම හාමුදුරුවරු එක්ක. ඇයි? ඒගොල්ලන්ට ලැබෙන්න තියෙන දේ නැති කරගෙන, නිന്ദා අපහසත් ලබාගෙන මිනිස්සුන්ට පෙන්නනවා ඒ මිනිස්සුන්ගේ ඒ අසුචි කලේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. නමුත් ඔයගොල්ලෝ අකමැති නේද තමන්ට නිന്ദා කරන, අපහාස කරන, බැන වදින, දොස් කියන හම්බුරුරුන්ගේ බනහන්. ඒ කියන්නේ අසුචි කලේ හොල්ල ගන්න කැමති නෑ. මන්නම් කියන්නේ අසුචි කලේ හෙල්ලෙන්න නෙමෙයි, පෙල්ලිලා යන්න ගහන්න ඕන. අනිත් පැත්තටම ඉතින් ඒ වගේ තමයි. ඉතින් ලස්සන කලටි ගියාම කට බැඳලා තියාගෙන ඉන්න. ඒ කලේ හොල්ලන්න හොඳ නැහැ. කියන්නේ තරහ යන කිසි දෙයක් කියන්න හොඳ නැහැ. තමන්ගේ අඩුවක් පාඩුවක් කියන්න හොඳ නැහැ. අර ගෑනු ළමයි සන්තෝෂ කරනවා වගේ ඉන්න ඕන. කොච්චර කැත ගෑනු ළමෙක් වුණත් ඉතින් යාළු කරන්න යන කොල්ල කියන්නේ කොහොමද? හරි ලස්සනයි. එයා කැතයි, ගඳ ගන්නවා. ළඟ යන්න බෑ. හරි සුවඳයි අද. ඔව් කියගෙන නායි වා ගන්න අනිත් පැත්ත හැරිලා. ඒ වගේ තමයි අපේ මේ දායකයොත් හරි ශ්‍රද්ධාවන්ත, හරි හොඳ, හරි ගුණවත්, හරි එහෙම කිව්වම තමයි හරි බලන්න කොච්චර හොඳ දේ ආඳුරු මගේ හොඳමනේ කිව්වේ කියලා හිතනවා. එහෙම දැනගත නෙමෙයි යන්න, ඔබට බනින, ටොකු වනින, දොස් කියන තැනකටම යන්න. ඉක්මනින් නිවන් දකින්න. සාධාරණ විවේචනයන් කරන බැනවදින තැනකටම යන්න, ඒ වගේ තැනකටම ආධාර උපකාර කරන්න. දැන් මම වැඩි කට්ටියගේ අසුචි කල හොල්ලන්නේ නැත්නම් මොකද දන්නවද? අර ඒ ගඳ අපිට එන්නේ. ඒ ගඳ අපිට එන නිසා මේ අපි හොල්ලන්නේ තමන්ම තැනගන්න ඕන. මේ ඔක්කොම වචන ටික අරගෙන ඔය කලේ අනිත් පැත්ත පෙරලන්න ඕන කියලා. තමන්ගේ ආධ්‍යාත්මිකව තමන්ගේ ලේවලින් ඇටවලින් ඇටමස්නහර වලින් සම්මා දිට්ඨිය, එහෙම නැත්නම් මේ නිර්වාණ ගුණය සාදාගන්නේ නැතුව නිකම් බොරුවට තමන්ගේ තියෙන කෙලස් ටික හංගගෙන, ගති ලක්ෂණ ටික හංගගෙන මේ පිටින් ඇඩ් කරගන්න බෑ මේ නිවන. තේරුණා නේද? නිවන් දකින්නේ ආත්මයෙන්. තමන්ගේ ආත්මය තුළ දුර්වලතා තියෙද්දී ඒ ටික පැත්තකට හංගලා තියලා ඒ ටික මම පස්සේ හදාගන්නම් කියලා නිවන් දකින්න බෑ. නිවන් දකින්නවා කියන්නේ මෙතනම තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න එක. හැබැයිනේ තමන්ගේ තියෙන අඩුපාඩු ගන්න ටික හෝම මිටිමලෝගන මෙතෙන්ට යන්න බෑ. අර හොර වීස ගහන්න යනවා වගේ, හොරෙන් ළමයා ඉස්කෝලේට දාගන්න යනවා වගේ. ඒවමනේ බුරුදු. ඒ විදිහට නිවන් දකින්න ඉන්නේත් හදන්නේ ඒ විදිහට. බොරු report එකක් දීලා තමයි එන්නේ. medical report දාගෙන බොරුවට. ඒ බොරු report වලින් බෑ කියලා හොඳටම මතක තියාගන්න. එහෙමනම් ආත්මීයවම ඇත්තෙන්ම තමයි වෙනස් වෙන්න ඕනේ කියන එක මතක තියාගන්න. මොකද ලෝකේ ඕන තැනකට හොර කරන්න පුළුවන්, මනසට හොර කරන්න බෑ. මනසත් එක්ක යන්නේ මේ නිවන්ට හොර කරන්න බෑ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කියලා කියන්නේ තොන්න උතෙන්ට ওই දෙවියන් වහන්සේට හොරගම් කරන්න බෑ. කවුවත් මේ ලෝකේ හරියට තේරුම් ගත්තා නම් අපි ස්වභාව ධර්මයේ කියලා කතා කරන්නේ වෙන ආගම් වලින් දෙවියන් වහන්සේ කියලා කතා කරන දෙයටේ කියලා මේ වචන පැටලෙවිලා හදාගත්තා නම් මුළු ලෝකෙමනේ එකක් පිට වෙනවනේ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කියන දෙයට තමයි අපි ස්වභාව ධර්මයේ කියලා කියන්නේ. සතර මහා භූතයෝ කියන්නේ ඔව් ලෝමව දෙවිවරු හතර දෙනා. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ සතර මහා භූතයන් තුළට බැසගත් මායය තමයි ඕ පාපතර සිතුවිල්ල මිත්‍යා දෘෂ්ටිය. තියෙනවා. ඒ මායය ඒක ඇතුළේ රැඳගෙන ඉන්නවා. ඒ මායය අයින් කළා නම්, එහෙම නැත්නම් කෙලස් ටික අයින් කරා නම්, වැරදි කියන දේවල් අයින් කරා නම්, එයා තුළ මතුවෙනවා දේවත්වය. දේවත්වය කියනවා දෙවියන් සමඟ සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ස්වභාව ධර්ම සමඟ සම්බන්ධ වෙනවා, විශ්වය සමඟ සම්බන්ධ වෙනවා කියලා. එතකොට අපි දෙවියන් වහන්සේ පිළි අරගෙන ඒගොල්ලෝ ස්වභාව ධර්ම පිළි අරගෙන මේ පොල් කොකොනට් කියලා නේ තියෙන්නේ නේද? දන්නවනේ පොල් කොකොනට් වෙන හැටි නේ? ඒක තමයි තියෙන්නේ. මං ඒක තමයි කියන්නේ. ඇත්තෙන්ම මේ ගෙඩි නම තාම මම දන්නේ නැහැ. ඇත්තටම පොල්ද හරි වචනේ කොකොනට්ද? ඇත්තටම ওই ගෙඩියට නමක් තිබ්බේ නැහනේ. ගෙඩියට නමක් තිබ්බේ නැහැ. ඒකට සදා කාලිකවම නමක් නැහැ. පොල් ගහ කිව්වද මම පොල් කියලා. ඉතින් දගින දගින මිනිහා ඒකට එක එක නම් දානවා. අඳුරන්නේ නැති පැලෑටියක් දැක්කහම ඔය කාගේ හරි මේ මේ නමක් දාන්නේ නේ, ඩයනා කියලා මල් ගහකුත් තියෙනවනේ නේ, මොකක් හරි එකක් තියෙනවා, ගහකුත් තියෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සු එක එකව දානවා නං. ඉතින් ගහකුල මොනෝ කරන්නද? ගහකුල අහිංසකයි. ඊට පස්සේ උපදින ළමයට නමක් තිබ්බද? නෑ. බල්ලා මූණේ හැටි බල්ලා එක නැත්තම් අම්මගේ තාත්තගේ නංගලපල, එහෙම නැත්තම් කේන්දරේ හැටියට අක්ෂරයක් දාලා අර අහිංසක දරුවට නමක් දානවා. එදා ඉඳලා කියනවා ඔයාගේ නම මේක, ඔයා මේ නම කරේ ඉල්ල ගන්න ඕන, මේ නම වෙනුවෙන්ම ඔයා වැඩ කරන්න ඕන, නම තියලා මැරෙන්න ඕන, නමක් තියලා මැරෙන්න ඕන. කාගේ ඉස්සරහද මේ නමක් තියලා මැරෙන්නේ? තවත් නමක් තියෙන මිනිස්සෙක්ක. මේ නමක් තියලා මැරෙන්න පුළුවන් ද මිනිස්සෙකුට? මේ පිස්සුවක් නේ මේ ඔක්කොම මිනිස්සු මැරෙන එකේ. ඈ ඔක්කොම මිනිස්සුන්ගේ මොකද්ද මොනවද කියනවා මේ අපේ කට්ටිය කියනවා රූපේ දිරනවායි නාමයේ දිරන්නේ නැtei කියලා. ඒක මෝඩ කතාවන්නේ. කවුද කියන්නේ? එහෙනම් ඉතින් සබ්බේ සංඛාරා අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ දේශනයක් කරන්න ඕනේ නෑනේ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා නම් සදාකාලිකන. ඒ නිසා නම තියන්න ගිහිල්ලා තමයි ඔය ගොඩක් අයට වරදින්නේ. නමක් තියන්න බෑ ලෝකේ. ඈ නම කිය නමක් කියලා එකක් නැතික නැතිකොට නමක් තියන්නේ කොහොමද? නම කියන්නේ මිත්‍යාවක් කොට. ඉතින් රටට දයට ඉතින් සේවයක් කරොත් එහෙම මේ රැට පොඩි ළමයි බය වෙන විදියට ওই තුම්මං හන්දියක අර කාක්කෝ කැත කරන රූපයක් හදලා තියෙනවා. බය හිතනනේ තුම්මං හන්දි හිටගෙන ඉන්නවා එහෙනම් තොල්ලා ඇද්දගලු කරගෙන කාක්කෝ කැත කරලා හැමතැනම ඕක තමයි තියෙන්නේ නමක් තියෙනවා කියලා. ඒ නිසා නමක් තියන්න දෙයක් නැහැ මේකේ. කාඩවත් නමක් තියන්න බෑ. ඒකයි බුදු පියාණන් වහන්සේ කියලා දුන්නේ. ඒකයි තේරුම් ගන්න ඕන. දැන් ඔබට තියෙන ප්‍රශ්න අහන්න. ප්‍රශ්න නැත්තම් ඉතින් ගෙදර ගිහිල්ලා ඉතින් ටෙලි නාට්‍යයක් බලාගෙන ඉන්න. මමගේ ගමන් කරන කෙනෙක් නම් තේන්න පැයකට අදාළව උනන්දුව සහ ඕනකම සහ ප්‍රශ්නේ මොකක් අපිට මේ මේගොල්ලෝ මේ තොලියේ දාලා තල්ලු කරා යනවා වගේ ගිහිල්ලා දාන්නේ මේ ඒ හිමි කියලා හිතාගෙන ඉන්නේ. අර ඉස්පිරිතාලේ ඇතුල් වුණා වගේ නේ ඇතුල් වෙච්ච තැන ඉඳලා පුටු ඉඳලා දාලා ගිහිල්ලා ඒ ලයින් ගාලා බට දාලා බෙහෙත් දීලා නිවන් දක්වයි කියලා. මේ මානසික දේ එහෙම බෑ. තමන් වෙනස් වෙන්න ඕන. මට පේන විදිහට දැන් ඉන්නේ මේ වගේ රෝගීන් ටිකක් තමයි එන්නේ ලෝකේ අනාගතේ. ඉස්සරහට යන්න යන්න අපි හිතුවේ නැති වුණාට මේ ආධ්‍යාත්මික විසඳුම ඇති කරගන්නට අවශ්‍ය කරන ඥානෙ නැති වෙනවා එන්නේ. බුදු කෙනෙක් උපදින් නැති කාලයක් මේ කාලය. බුදු කෙනෙක් උපදින් නැති කාල දෙකක් තියෙනවා දන්නවද? අවුරුදු ලක්ෂයකට වඩා ආයුෂ තියෙන කාලයකදී බුදු කෙනෙක් උපදින්නේ නැහැ. ඊළඟට අනිත් එක මොකද්ද? අවුරුදු 100කට වඩා අඩුවෙන් ආයු තියෙන කාලයක බුදු කෙනෙක් උපදින්නේ නැහැ. දැන් අවුරුදු 100ට වඩා අඩුවෙන් පරමාශ අඩුයි. පරමාශ 70 ගණන්, 80 ගණන්, 90 ගණන් වලට ඇවිල්ලා තියෙන 95 කේම උපරිම 95 කේම කියන කලාතුරකින් හොයන්නේ. ඒ කියන්නේ දැන් පල්මපල් මෝඩයෝ ඉන්න කාලයක්. ඉතින් මම ඒකයි කියන්නේ මොලේ පෑදෙන ටිකක් ඔළුවෙන් හිටගෙන බලහන්න කියලා. මොකද මොලේට හරියට මේ මේ ඔක්සිජන් ලේ ප්‍රෙෂර් වෙන්නේ නැහැ මේක කල්පනා කරන්න. ඒක කිව්වහම වීලුවටයි කියලා හිතාව කරන්නේ නැහැ කට්ටිය. ඇත්තට මෙහෙම අවශ්‍යයි. මොලේ ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ නොවුණු විදර්ශනාව සිද්ධ කර වෙන්නේ නැහැ හරියට සිද්ධ වෙන්න ඕන. ලෞකික සතිය සහ ලෝකෝත්තර සතිය, ලෝකෝත්තර සතිය පිටවන්නේ කොහොමද කියලා. ලෞකික සිහිය කියන්නේ මොකද්ද කියලා ලොකු විග්‍රහයක් අවශ්‍ය නැහැ. එදිනෙදා එදිනෙදා අපේ පැවැත්මේ කටයුතු ටික සිහිය ඇතුව කටයුතු කිරීම, දෙයක් අමතක වෙන්නේ නැතුව ගමනක් යනකොට ඒ දේවල් අරගෙන යන එක, තමන් පාරේ යනකොට තමන් කොයි පැත්තෙන්ද යන්නේ, දැන් තමන් කරන්න යන්නේ කුමක්ද කියලා ඒ මොහොතේ වර්තමානයේ හොඳින් සිහිය පිහිටුවාගෙන නිවැරදි ලෙස අනුතරක් නැතුව ප්‍රශ්නයක් නැතුව අගතියක් නැතුව ඕන කරන දෙයකට අපි කියනවා හොඳ සිහියෙන් කටයුතු කරන කෙනෙක් කියලා කියනවා. ඈ හොඳ සිහියක් තියෙන උන ගානක් හදාගන්න, පාරක ගමනක් යන්න එහෙම හොඳ සිහියක් තියෙන උන තියලා තියෙන දේ ගෙන යන්න. ඊළඟට ඉරියව් පිළිබඳව තව තවත් ඉතින් ඔක වර්ධනය කළාම තමන්ගේ ඔන්න ආශ්වාස ප්‍රාශ්වාසය පිළිබඳව, ඊට පස්සේ තමන් ඇවිදින පාය පිළිබඳව, හැරෙනකොට හැරෙන පිළිබඳව, ඉඳගෙන ඉන්න විට ඉඳගෙන ඉන්න පිළිබඳව, සිතුවිලි ඇති වෙනකොට සිතුවිලි ඇති වෙන බව, නැති වෙනකොට නැති වෙන බව, තමන්ගේ හිතර තරහ ආපු විට මේ තරහ ආවා කියලා දැනගන්න එක, මේ කෙලෙස් මේ කෙලෙස් මේ ආවා, මේ ඉරිසියාවක් ආවා, මේ ලෝභයක් ආවා, මේ ආශාවක් ආවා කියලා දකින එක ආදී වශයෙන් බොහොම ලෞකික සිහියවල් තියෙනවා. ඒ සිහිය මමත්වයෙන් යුක්තයි. මෙතෙක් වෙලා ගිය ඔක්කොම සිහිය මමත්වයෙන් යුක්තයි. සිහියෙන් ඉන්නවා කියලා තමයි තියෙන මමත්වය. මේ සිහිය කියන එක නිරෝධ වෙන්න ඕන. මේ සිහිය කියන එක ඇත්ත වශයෙන්ම සිහිය නැති වෙන්න ඕන. දැන් සිහිය ඉද්දි තමයි, සිහිය තීද්දි තමයි සියලුම අතීත වේදනා එන්නේ, අනාගත වේදනා එන්නේ, වර්තමාන වේදනා ටික එන්නේ මේ සිහියෙන් ඉද්දි. උදාහරණයක් වශයෙන් කියන්නම්. නිර්වෙන්දනයේදී සිහිය නැති වෙනවා. ඊට පස්සේ අවදි වෙලා මොකද කියන්නේ? මොන වුණාද කියලාවත් මම දන්නේ නැහැ කියලා කියන සල්ලි කර්මිකුත් කළා. මම මේ සිහිය නැතුව එක හොඳයි කියන එක මේ පැහැදිලි වීම මේ කරන්න හදන්නේ. ඒ සිහිය නැතුව වගේම අපි රාත්‍රියේ නිදා ගන්නවා. දැන් රාත්‍රී 10ට හරි 12ට හරි වුණ නිඳ ගියානේ. තද නිින්දක් ගියා. එතකොට ආයුධයේ 4:00 5 වෙනකන් පුජ්‍යලේ හිටියේ නෑ. ඒ කියන්නේ අපි සිහිය නැතුව හිටියේ. ඇඳේ හිටියක් දන්නේ නැහැ. පිටරටක හිටියක් දන්නේත් නැහැ. බිම හිටියක් දන්නේ නැහැ. ගෝනි පඩංගුවක හිටියක් දන්නේ නැහැ. මේ ගෝඩි පඩංගුවේ නිදාගත්ත මිනිස්සයගේ සුවපහසු ඇඳගෙන නිදාගත්ත මිනිස්සයගේ දෙන්නගෙම ජීවිතේ එකයි නිින්දෙන් පස්සේ. තද නිද්‍රාවෙන් පස්සේ දෙන්නගෙම එකයි. රජතුමා දන්නේ නැහැ මම රජේ කියලා. ගැහැණිය දන්නේ නැහැ මම ගැහැණියක් කියලා. පිරිමිය දන්නේ නැහැ පිරිමියෙක් කියලා. හාමුදුරුව දන්නේ නැහැ මම හාමුදුරුව කෙනෙක් කියලා. ග්‍රාමසේවක දන්නේ නැහැ ග්‍රාමසේවක කියලා. හමුදාකාරය දන්නේ නැහැ මං හමුදාකාරයෙක් කියලා. මේ මොකක් දන්නේ නේ. නැගිට ගමන් තමයි ආ මං හාමුදුරුව, මං ගෑණියක්, මං තරුණ කෙනෙක්, මං බාල කෙනෙක්, මං පිරිමේ, මං විදුහල්පති කෙනෙක්, මං ග්‍රාමසේවක කෙනෙක්, මං පොලිස්කාරයෙක් කියලා දැරිපිටි කියලා මං නැගිටිනවා. නැගිටින්නකම් දන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ සිහිය ඇතුව ඉන්නවට වැඩිය හොඳයි සිහිය නැතුව ඉන්න එක කියලා. දැන් ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕන සිහිය නැතුව ඉන්නේ කෙසේද කියලා. සිහිය නැතුව ඉන්නේ දැන් පුරුදු වෙන්න ඕන. දැන් සිහිය ඇතුව හිටිය ඇතිනේ. සිහිය නැතුව ඉන්නකොට සැනසිලි දායක නම් සිහිය නැතුව තමයි අපි ඉන්න ඕන. දැන් ඒක තේරෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ සිහිය නැහැ. සිහිය සිහිය නැහැ කියන්නේ හොඳයි. සිහිය නැත්තම් හොඳයි. මේ බාහිර විඥානයේ සිහිය නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ විඥානයේ සිහිය තියෙන්න ඕන. නැත්නම් ඉතින් ආමුදුරෝ කොහොමද මේ පන්සලක් පාලනය කරන්නේ? එහෙම නැත්නම් මේ බණ කියන්නේ කොහොමද සිහිය නැත්නම් කියලා අහනෝනේ නේ. ඒක බාහිර සිහියෙන් ඒක දෙයි කරන්නේ. මේ කතා කරන්නේ ගැඹුරු ආධ්‍යාත්මික දෙයක්. ඈ ඒ ගැඹුරු ආධ්‍යාත්මික දෙයක්. ඒ සිහිය පිහිටවන ක්‍රමයක් නැත. ද ආධුනිකයෙක් આવොත් එහෙම මේකට බනින්න නැද්ද? මේ කියන කතන්දරයට බනිනවා ඒකාන්තයෙන්. මොකද්ද මේ කුණු හරපයන්නේ කියන්නේ කිසි තේරුමක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ කියන එක සාධාරණ නැද්ද? සම්පූර්ණ සාධාරණයි. මං හිතියනම් එතන මාත් ඒකම තමයි කියන්නේ. ඒ පිස්සු කතාවන්නේ කියන්නේ. ඒක ඒ පුජ්‍යලයා ඉන්න තැන ඉඳලා ඒක කියන එක සාධාරණයි. අපි තව ඉස්සරහට තේරුම් ගන යා යුතුයි. කිසිම දෙයක් නොගෙන ඉන්නවයි කියන එකේදී එතන සිහිය තියෙනවනේ. මොකද්ද සිහිය? මම කිසිම දෙයක් නොගෙන සිටිය යුතුයි කියලා සිහියක් තියෙනවා. සංඥාවක් තියෙනවා. එතකොට මේ අපි එන්න ඕන සංඥා නිරෝධයකට එන්න ඕන. දැන් මම මෙසේ වේවා කියලා හිතුවොත් එක් සංඥාවක්. එසේ නොවේවා කියලා හිතුවොත් ඒ සංඥාවක්. දැන් මේ උත්සාහ කරන්නේ පුජ්‍යල ක්‍රියාකාර කමකටම මෙහිම වැටි 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 සසර සැරිසරන කෙනා මේ පුජ්‍යලයා ඉක්මවා දකින දර්ශන ඥානෙ ඇති කරන්නටයි මේ උත්සාහ කරන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ පුජ්‍යලයකටම දේශනාවක් කරලා පුජ්‍යලත්වයක්ම අපි තුල අවදි කරලා පුජ්‍යලත්වයම කර්මකාරයක් කරලා ඉස්සරහට ගන්නයි බලන්නේ. දැන් තේරෙනවද ඔබ ළඟ තියෙන විඥානයේ ස්වභාවය? ඈ පුජ්‍යලයාට බණ කියන්න ඕන, මේ මං ඉන්න පුජ්‍යලයාට බණ කියන්න, ඊට පස්සේ පුජ්‍යලයා විසින් හොඳට සවන් දෙනෝ, පුජ්‍යලයා විසින් අර ටික ඔක්කොම අර උදේ කියන්නේ ගන්න දෙයක් නැහැ කියලා ගන්නවා පුජ්‍යලයා. පුජ්‍යලයා කරන්නේ මොකද්ද? ගන්නවා. අරගෙන ඉවර වෙලා ඒකේ හදා ගන්නෝ දෘෂ්ටිය. මේ ඉන්න මෙහෙමයි ගන්නෙ නැතුව ඉන්න ඕන, ගන්න ඕන, නිකන් ඉන්න ඕන, බලාගෙන ඉන්න ඕන, ඔහේ යන්න දෙන්න ඕන, ඔන්න ඔහේ වෙද්දී මොකක් හරි එකක් හදනවා. හදලා ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරනවා. කර්මකාරකයට දානවා. එතකොට කර්මකාරය මෝඩයා වගේ හරකා වගේ වැඩ කරනවා. තේරුණා නේද? කරන සිද්ධ වෙන ආධ්‍යාත්මික පටල ඇවිල්ල. ඊළඟට අපි හිතාගෙන ඉන්නෝ මේ ඒක තමයි කියන්නේ මේ ලෝකේ හැරි හැරි පුදුමයි කියන්නේ. අපි අපි විසින් දාගෙන තියෙනවා මෙන්න සංවරයි කියන්නේ මෙන්න මේවා. අසංවරයි කියන්නේ මෙන්න මේවා. මේ කවුරුත් ඒව හැදුවේ නෑ. මේ ලෝකෙට ආවට පස්සේ මිනිස්සු දැම්මා. ඒක මිනිස්සු දාගන්න දෙන්නේ. දැන් අපි කළු ඇඳගෙන මෙහෙ ආවොත් එහෙම බෞද්ධ අපි දාගෙන තියෙන්නේ ඒක අසංවරයි කියලා. වෙන ආගම්වල කළු ඇඳගෙන පුරෝගෙන වහගෙන ආවම මොකද කියන්නේ? ඒක සංවරයි කියලා. අපේ ආයතනයේදී ඇවිල්ලා කැප් එකක් දාගෙන හිටියොත් අපි කියන්නේ අන්න අසංවරයි. පන්සලේදීවත් කැප් එක පන්නන්න දන්නේ. වෙන ආගම්වල ආගමික ආයතනයේදී අනිවාර්යෙන් කැප් එක දාන්න ඕන. ඉතින් මේ සංවර අසංවර දෙක කවුද හැදුවේ? සත්‍යයක්ද? පිස්සුවක් නේ. තේරෙනනේ? මිනිස්සයා විසින් හදාගන්න එක. ඈ? ඒකේ හැටි දැන් අපේ ආගම හැදියට එකෙන් කසාද බඳාම අනිත් එක්ක නෑදියා බලන්නවත් තහනම්. මහත්යද එහෙම නේ නේද? තහනම්. වෙන ආගම් වල අනේ එක්කෙන් කසාද බඳි කියලා තව පහක් විතර බඳගන්න පුළුවන්. මොකද හතක් තියෙනවනේ. ඒකත් හදාගත්තේ. ඊළඟට අර එහෙම චාන්ස් එකක් දීපු ආගම්වල අර ගෑනු කෙනා වරෝනව ධර්මනුසයට. අනේනේ අර මනුස්සයා හතේම ගිහිල්ලාවත් ප්‍රශ්නයක් නැහැ. ඔළුවට දැම්මොත් තමයි ප්‍රශ්නේ. ඒක තමයි හැටි. එතකොට ඒකේ අසංවරයි කියන්නේ නේ ඒක ආගමිකයි ඒක අපේ අයිති කියලා හිතනවා. මානව හැඟීමකින් ආත්ම සංවේදීත්වයකින් ලෝකේ හරි වැරදි මනගන්න දන්නේ නැති. ඈ කර්මය මනගන්න දන්නේ නැති. කුසල අකුසල මනගන්න දන්නේ නැති. මෝඩෝ රැලකට නෙමෙයි බණ කියන්නේ. ඔයත් දන්න දෙන්නේ කියන්නේ. බණ අහන්නේ නැති අයද. හැබැයි තේරුම් ගන්නකම් ඔයාලටත් ඒක අදාළයි. තේරුම් ගන්නකම් ඒක අදාළයි. මේ ශෛලියෙන් මේ විදිහට කිව්වේ නැත්තම් බණ ටික එන්නේ නැහැ. මොකද පෙරලා ගන්න ගියොත් එහෙම නියම සාරේ එන්නේ නැහැ. ස්පීට්තු එන්නේ නැහැ. පෙරන්න තුරු ලියන්න ඕන. තේරෙනනේ? එඩිට් කරාම කෙලින්ම මේ ෆයිනල් කට් එන්නේ නැහනේ. ෆයිනල් කට් එන්නේ කෙලින්ම ඔන්ලයින් එඩිට් කරන්නේ නැතුව අන් එඩිටඩ්. අන්න නියම නිවුස් බලන්න ඕනේ ඒක. එතන කැමරාව හෙල්ලිච්ච දැන් පැනිච්ච දැන් අමෙතුමාගේ කටින් පැන්න හොඳ වචන නරක වචන ඔක්කොම එන එළියද මේ විශ්ව ධර්මතාවය එකයි අපි ගන්න ඕන අනෙඩිටඩ් ගන්න ඕන ඒ එඩිට් කරපු නැති එක ගන්න ඕන ඒකයි වැදගත් එතන තමයි ධර්මයේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ට දිව ඇදලා ගියා නම් කෙල ගහලා ගියා නම් බණ වැදිලා ගියා නම් නිග්‍රහ කරලා ගියා නම් අවිද්‍යාවන්තයෙක් කියලා කිව්වනම් විකෘති මිනිස්සෙක් කියලා කිව්වනම් පිස්සෙක් කියලා කිව්වනම් ඔබට මට අපිට කියන එක අහන්න දෙයක් නෙමෙයි. එච්චර බුදුමුවින් නෙළුම් මල් සුවඳ හමන මානෙල් මල් සුවඳ හමන රැස් විහිදුවාගෙන ඉන්න ඒ බුදුමුණෙන් එසේ දේශනා කරද්දි එසේ වේද? මෙසේ දේශනා කරද්දි කෙසේ වේද? ඊගේ කිසිවස්සයක් නෑ. ඒ ඉස්පස්සේ ඒක තමයි ලෝක සබහා ධර්මය. ඒ වුණාට මට අවුලයි කන්දයි දෙකම බේරගෙන තමයි ඉන්නේ. ගොඩක් වෙනවද? මම ඉස්සරහ එහෙම කළා දැන් එහෙම කරන්නේ නැහැ. මෙතන මෙතන මෙතෙන්ට එන පින්නතුන්ට මම මේක කියනවා බොහොම මේ විවෘත භාවයකින් යුක්තව. මොකද මෙතෙන්ට එන්නේ මේ ගුරුත්වයක් ගෞරවයක් සාමෙන් වහන්සේට දීලා එන්නේ. අපි ගුරුවරයෙ තෝරගන්නකොට ඒ ගුරුවරයට අපි ඉඩ දෙන්න ඕන අපිට ටොකු අනින්න. අපිට වේවැල් වලින් ගහන්න. අපේ දුරවල දැන් පෙන්නන්න. බැනවදින්න. ඉඩ දෙන්න ඕනද නැද්ද? නැත්තම් ගුරුවරයා හැදියට සැලපුවා නෙමෙයිනේ. දැන් ආද කොන්දේසි සහිතයි. දැන් ගුරුවරුන්ට ගහන්න තහනම්. බැනවදින්න තහනම්. ඒව කරන්න තහනම්. ගුරුවරයන්ට ඉතින් එනවා කළු ලෑල්ල ලියල ගියා ඉතින් ගෝලය ගන්න ඕන නම් ගත්ත නැත්තම් නෑ මොකුත් නෑ ය මොකද හේතුව අපි සමහර දැන් අපි අවදි කරගන්නේ නැහැ අපි එතන පෙන්වන්න නැති තාක්කල් එතන අපි අවදි කරගන්නේ පින්නතුනේ මේ සමහර දෝෂ තියෙනවා විශේෂඥයන්ටත් හොයාගන්න බැරි දෝෂ තියෙනවා. දැන් වාහනවල එහෙම අටගන්න සමහර දෝෂ තියෙනවා. මේ විශේෂඥයන්ටත් හොයාගන්න බෑ. ඒ එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් මේ හාමුදුරන්ගේ වාහනේම ප්‍රශ්නයක් තියෙනවා. කී එකේ ප්‍රශ්නයක් අටගත්තා. මේ කම්පැනි එකටවත් හොයාගන්න බෑ. මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු ළඟ මං හිතුවා කොහොම ප්‍රශ්න හටගන්නේ ඇද්ද කියලා. ඒ කියන්නේ ඒක මට හොයාගන්නත් බෑ විශේෂඥයන්ට හොයාගන්නත් බෑ මොකද්ද මේක වෙන්නේ මෙහිම වෙන්නේ කොහොමද කියලා. ප්‍රශ්නකුත් නෑ. භූත දෝෂයක් කියලා තමයි දන්නේ. මොකක් හරි. එහෙම දේවල් තියෙනවා. දැන් ඒ කියන්නේ සමහර අයට ඒකනේ මොකක් හරි මේකේ තියෙන දේ. ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒකට අවශ්‍ය කරන ඒ විසඳුම සහ ඒ දේ එයා ළඟ නැති වුණාම තමයි ඒක කල්යන්නේ. ඒකට විසඳුමක් කොහේ හරි තියෙනවා. නැවත හිතා ගන්න බැරි කම තියෙන්නේ. අන්න ඒ වගේ ඔබ ළඟ ප්‍රශ්න උපදිනවා. ඒකෙන් දැන් සමහර අය කියන මම මොකටවත් ආස නැහැ. මම නිවන් දකින්න කැමති. මම තාම දැක්කේ නැහැ. මටත් එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඇත්තෙම කල්යාණ මිත්‍රත්වයක් වගේ හිමි උදව් කරන්න ඕන. එහෙම ප්‍රශ්නයක් තිබුණා. අපි ළඟ තියෙන කුමන හෝ මානයක් තමයි ඔතන හිර වෙලා තියෙන්නේ. එච්චරයි මට කෙටියෙන් කියන්න පුළුවන්. කුමන හෝ මානයක්. මානයක් කියලා කියන්නේ අපි මේ නිකම් මේ උද්දච්ච කමර ලොකු කමට ඉන්නවයි කියන එකට නෙමෙයි. හීන මානයකට කියන්නේ මානය කියලාම තමයි. අදිමානයකට කියන්නේ මානයම තමයි. තා මොකක් හරි මානයක් තියෙනවනම් කොච්චර හරි ඒ ඔක්කොටම කියන්නේ මානය. මානය කියන වචනේ තේරුම මොකද්ද? කෝණය. තමන් බලන මානය හෙවත් කෝණය. කෝණය කියන්නේ රටාව. එහෙම නැත්නම් ක්‍රමය. එහෙම නැත්නම් දෘෂ්ටිය. ඒ ලොකුවට වෙන වෙනම වචන තිබ්බට ආයේ එතෙන්ටම එනවා. එක වචනයකට මුළු බුද්ධ ශාසනයම එනවා. සබ්බපාපසකරණං කියන වචනයට ඔය ඕන එකක් එනවා. කුසලස්ත උපසම්පදා කියන එකට ඕනම ලෝකෝත්තර කුසල ධර්ම වැඩිමක් සම්බන්ධ වෙන එක වචනෙට ගන්න පුළුවන්. මේ ලොකු දෙයක් නෙමෙයි මේ ළඟ තියෙන දේ පේන්නේ නැති එකද ප්‍රශ්න. පුජ්‍යලයා බනහනෝ, පුජ්‍යලයා භාවනා කරනෝ, පුජ්‍යලයා සංවර වෙන්න හදනෝ. පස්සේ කියනෝ පුජ්‍යලත්වයේ තාම තියෙනවලු. නේද? පුජ්‍යලයා බනහනෝ, පුජ්‍යලයා භාවනා කරනෝ, පුජ්‍යලයා සංවර වෙනෝ. පස්සේ කියනෝ පුජ්‍යලත්වයේ තාම තියෙනවා. තව කාලයක් පුජ්‍යලයා බණ ඇහුවොත්, පුජ්‍යලයාම භාවනා කළොත්, පුජ්‍යලයාම සංවර වුණොත් තා අවුරුදු 1000ක් ඇහුවත් බණ පුජ්‍යලයාම තමයි. පුජ්‍යලත්වයේ නැති කිරීම සඳහා ධර්මය අහන්න. පුජ්‍යලත්වයේ නැති කිරීම සඳහා භාවනා කරන්න. පුජ්‍යලත්වයේ නැති කිරීම සඳහා විදර්ශනා කරන්න. පුජ්‍යලත්වයේ සිහිය නෙමෙයි ඔබ පුරුදු කරන්න ඕන පුජ්‍යලත්වයෙන් තොරවීමට. ඒ කියන්නේ සිහියත් නැති වෙන්න ඕන. සිහිය නැති වුණොත් තමයි සම්මා සතිය ඇති වෙන්නේ. සිහිය නැති වුණොත් තමයි සම්මා සතිය ඇති වෙන්නේ. නෑ, ඒක නම් නිකන් හතර දීවි කතාවක් නේ. සිහිය නැති වුණාම කොහොමද මේ 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 සම්මා සතිය ඇති වෙන්නේ කියනවා. ඔය පින්නතුන් සිහිය නැති වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කවුරුවත්. දන්න විදියට හිතුවොත් නම් ඒක එහෙම එකක් වෙනවා. නමුත් සිහිය නැති වෙනවයි කියලා කියන්නේ ඔය අපේ අය කියන්නේ සිහිය අවුල් වුණාම. ඒකට සිහිය නැති වෙන එක. ඒ කියන්නේ සිහියවල් ගොඩාක් ඇවිල්ලා එකට පැටලිලා එකක්වත් හිතා ගන්න බැරුව යනකොට අපි කියනවා සිහිය නැති වෙනවයි කියලා. ඒ සිහිය නැතිවීම නෙමෙයි එතන තියෙන්නේ. එතන සිහිය තියෙනවා. සිහිය අවුල් වීම. තේරෙනවද? සිහිය අවුල් වෙන තැනට සිහිය නැති වෙනවයි කියන එක වැරදි. සිහිය නැති වෙනවයි කියන්නේ එතන එහෙමනම් එකම සිහියක්ක් තියෙන්න බෑ. කුඩේ ගැන සිහියක් නැහැ, සිරප්ප ගැන සිහියකුත් නැහැ, මං ගැන සිහියකුත් නැහැ, අතීතය ගැන සිහියකුත් නැහැ, අනාගතය ගැන සිහියකුත් නැහැ, වර්තමානය ගැන සිහියකුත් නැහැ. පුජ්‍යලත්වයේ සිහිය ගත්ත දෙයක්, උපාදානය කරගත්ත දෙයක් නැහැ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ කියන තැනින් අවදි වීම මේ කතා කරන්නේ. ඔය වචන පටලවා ගත්තාම තමයි ධර්මයේ දිහා වැරදි කෝණකින් බලන්නේ. එතකොට මේ ධර්මයේදී ස්වාමීන් වහන්සේගේ නිර්වචනයේ සිහිය නැති කීම කියලා කියන්නේ මොකද්ද? වෙන දෙයක්. දුටු දේ දුටු පමණයි නම් සිහිය නැහැනේ. දුටු දේ දුටු පමණයි නම් සිහිය නැහැ. දුටු දේ දුටු පමණක්ම නොවි ගත්තොත් මෙහාට ඔන්න සිහිය පහළ වෙනවා. මොනවද? ඔව්. ලෝකෝත්තර සිහිය. ඔව්. ලෝකෝත්තර සියයේදී. ලෝකෝත්තර සියයේදී බෙදන්නේ නැහැ. ඒක හැබැයි මේ සම්මුතියට යොදා ගන්නෑ, දර්ශනීයට විතරයි. මොදෙරිදී කහිරෙන් පණින්න ඕන. ඇයි කල ලයිට් එකේ යන්න ඕන? සියය නැතුව ගියා කියලා හාමුදුරු කියලා දෙන්නේ සියය නැතුව යන්නේ කියලා. ඒ සම්මුතියත් එක පරිලව ගන්නපන්. මේ කවදා සම්මුතිය පවතින නෙමෙයි මේ ධර්මයේ කියන්නේ ආධ්‍යාත්මික දර්ශනයක් ඇති කරගන්න. සම්මුතිය සම්මුතියේ ප්‍රවත්මට අනුකූල වෙන්න ඕන. නේද? ඔව්. පුජ්‍යලත්වයට ඉබදීමෙන් පුජ්‍යලත්වය තුලින් මේ ලෝකේ ගමන් කිරීමෙන් නැති පළක් නැහැ කියලා ගත්තහම මේ පුජ්‍යලයාව අතහැරලා දානවා. පුජ්‍යලත්වයට දෙන මේ සපෝට් එක එහෙම නැත්නම් උදව්ව එයා නැති කරලා දානවා. මේ පුජ්‍යලයාට කන්න දීලා වැඩක් නෑ කියලා. එයා පුජ්‍යලයාට කන්න දෙන එක නතර කරනවා. ඒ කියන්නේ මනෝ සංචේතන ආහාර ඇති කරන්නේ නෑ. කබලින්කාර ආහාර දෙන්න ඕන ශරීරයට. මනෝ සංචේතන ආහාරයකින් මේ පුජ්‍යලත්වයේ ගොඩනගලා වැඩක් නෑ කියලා අතහැරලා දානවා. එහෙමනම් එයා ගොඩනගන්නේ නෑ ලෝභය, ගොඩනගන්නේ නෑ දේශීය මෝහය, ගොඩනගන්නේ. එයා උත්සාහ කරන්නේ පුජ්‍යලත්වයක් ගොඩනගලා යමක් ගොඩනගා ගන්න අවශ්‍ය නෑ කියලා එයා තේරුම් ගන්නවා. ඒක නිදහස් වෙනවා. පුජ්‍යලමානයක් නෙමෙයි ගොඩනගන්නම බලන්නේ මේ සාමාන්‍ය ගිහි පුතග්ජනයා මොකද්ද කරන්නද? පුජ්‍යලමානය මම මේ වගේ කෙනෙක් වෙන්නමයි හදන්නේ. ග්‍රාමසේවක විත්‍රාම ගියත් මම ග්‍රාමසේවකලු. ඈ ඒකනේ හැටි. ඒ නිලතලත් එක්ක නේද විත්‍රාම ගියත් මම විදුහල්පති. එහෙම නේද? විදුහල්පති හිටියනේ. ඉතින් ඒ නිසා විත්‍රාමක විදුහල්පති. එහෙම කියන්න ඕන. මං කිසිවෙක් නොවේ කියලා කියන්න ලෑස්ති නැහැ. මං කිසිවෙක් නොවේ. මට නමක් නැහැ, ගමක් නැහැ, රටක් නැහැ, ජාතියක් නැහැ, ජන්මයක් නැහැ. අපි කියන්නේ සමහරවල් නරක මිනිස්සුෙකුට වොම කියන්නේ. ඒ නරක මිනිස්සෙක් වෙලා තියෙන්නේ රටක්, ජාතියක්, ජන්මයක් තියෙන නිසා. ඒ මිනිස්සයා නරක මිනිහෙක් උනේ. මොකද ජන්මය රැකගන්න තමයි, ජාතිය රැකගන්න තමයි, පවුල රැකගන්න තමයි හොරකම් කළේ, වංචා කළේ, කුඩු වික්කේ ඔක්කොම කරේ මිනිස්සු නේද? එන ඒ වැරදි වැඩ කළා තියෙන්නේ ජාතිය, ආගම, රට, වංශය, කුලය, ගෝත්‍රය, පවුල, පුජ්‍යලයා හිටපු නිසායි. රටක්, ජාතියක්, ආගමක්, ජන්මයක්, ගෝත්‍රයක් නැත්තම් ඒ මිනිස්සු කිසි වැරද්දක් කරන්නේ නැහැ. ඒ කවුරු රකින්නද? මේ වැරදි වැඩ කරන්න ඕන කෙනෙක් රකින්නනේ. කෙනෙක් මෙතන නැති තැන තේරුම් ගත්තොත් කෙනෙක් රකින්න දෙයක් නැහැ. ජාතියක් නැත්තම් මට නැහැ. මට ජාතික රැස්වීම නැහැ. මොකද මට ජාතියක් නැහැ නේ. ආගමික රැස්වීමනුත් නැහැ මට. මට ආගමක් නැහැ නේ. රට පිළිබඳව කැක්කුම් මට නැහැ. කැක්කුම් මොන රටද? මේ ඉපදිලා මරණ ටිකට රට මොන රටේද ජීවත් වෙන්නේ? ඒ රටේ ඉතින් ජීවත් වෙන රට තමයි. එහෙම කියලා මට කියලා රටක් නැහැ. අපේ මිනිස්සුන්ගේ ඔළුව නිකන් විකාර කරලා තියෙනනේ. වැදූමමයි, ඉපදුණු රටයි, ඒකයි රැක ගන්නයි, අනම් මනම් කියලා දාලා ඉවර වෙලා ඔළුව විකාර කරගෙන හැමදාම ප්‍රශ්න ඇති කරගන්නවා. ඉතින් අපිට විතරක් නෙමෙයි අනිත් ආගමිකයන්ගේ තොළු නරක් කරලා තියෙන්නේ. මේ රට අල්ලන්න ඕන, මේ රට කොහොම හරි ඉන්න මිනිස්සු ටික වඳ කරන්න ඕන, උපදින්න කලින්ම මරන්න ඕන, ඉපදිච්ච උණුම් මරන්න ඕන කියලා ඒගොල්ලන්ගේ ඔළුවට දීලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් මේ ඔක්කොම ආගම් වලින් කරන්නේ මහා ත්‍රස්තවාදයක්. බොහොම සීතල ත්‍රස්තවාදයක් යන්නේ සියලුම ආගම් වල. මම නෙමෙයි එහෙම කියන්නේ, සමහර අය. මම ඕක කියන්නේ මට ප්‍රශ්නයක් ඇති වෙනවා. සමහර අය එහෙම කියනවා. ඉතින් අපි තේරුම් ගන්න. මම කියන්නේ එහෙම. මම කියන්නේ හැම මිනිස්සෙක්ම හරි හොඳයි කියලා. හරි ෂෝක්. හරිම සාමකාමී, හරි උගත්, හරි බුද්ධිමත්, හරි ඥානවන්තයි, හරිම හොඳ අය ඉන්නේ. හැම මිනිස්සෙක්ම හොඳයි. මොකද කිසිම මිනිස්සෙක් Taman අරගයි කියනකට කැමති නැති නිසා. මම එහෙම කියන්නේ. කිසිම මිනිස්සෙක් Taman නරගයි කියනකට කැමති නැති නිසා මම කියන හැම මිනිස්සෙක්ම හොඳයි. නෑ, ඇත්තටම මම ඉන්න තැන ඉඳගෙන මට හැම මිනිස්සෙක්ම හොඳයි කියන්න පුළුවන්. හැම මිනිස්සෙක්ම හොඳයි කියන්න පුළුවන්. කිසිම මිනිස්සෙක් නරකයි කියන්න බෑ. මගේ ජීවිතේටත් ලැබෙන ඕනම දෙයක් මේව හොඳයි කියලා කියන්න පුළුවන්. දාන ලැබුණ දවසටත් හොඳයි කියන්න පුළුවන්, දාන නැති වෙච්ච දවසටත් හොඳයි කියන්න පුළුවන්. හැමදේම හොඳයි. නේද? කරුණාව විසින් දයාව විසින් සියල්ල ඉවසනවා කියලා කියන්නේ අර ජේසුස් වහන්සේ නේද? ඒ වගේ තමයි. ඒ ආධ්‍යාත්මික උපදෙස් දහම විසින් අර සියල්ල දරා ගන්නවා කියන එක නේ කියන්නේ. බලන්න ඒ තුමා පුදුම ධර්මයේ දැකපු කෙනෙක්. ඒ වචනවල තියෙනවා. ඉතින් ඒක වර්ධවල පටලවල පස්සේ ගත්ත එකනේ බුද්ධඝම වගේම තමයි. පැටලුණා. පැටලුණාට පස්සේ ඉතින් විකාරයක් එතන ඉඳලා ගියේ. මේ බෞද්ධ විකාරෙනේ නැටන්නේ. ඒගොල්ලෝ එක දෙයියයල්ලන්නේ. අපි 33 කෝටියක් එක දෙයියොත් එක නටනවානේ. අර 33 කෝටියම පිළිගන්නවා, අර දෙයියෝ දෙන්න පිළිගන්නේ නැහැ. අල්ලා දෙයියොයි ගෝටු. ඒ දෙන්න පිළිගනින්කෝ. වැඩි ඉවරයි නේ. මුළු ලෝකෙම සාමකාමී. අර පෙරන් නැතුව කියන්නේ ඒකයි වචන ටිකක් පිළිගනින්කෝ වගේ වෙන්නේ. පස්සේ පෙරලා හදාගන්න. ඒක පෙරන්න ගියපු ගමන් සෞත් වෙනවනේ. ඔහොම කියවෙන්න දෙන්න ඕන. මං අහන්නේ ඒ දෙන්න පිළිගත්තාම අර 33 කෝටියට තව දෙකයි වැඩි වෙන්නේ නේ. ඒ 33 කෝටි දෙකයි. දෙකයි. හා අල්ලා දෙවියෝ ගෝටුයි දෙන්නක් දාගත්තාම 33 කෝටි දෙකයි. ඉතින් ওই දෙවියෝ ටික ඔක්කොම වන්දහම වැඩි ඉවරයිනේ. සාමකාම. ඉතින් ඒ නිසා මම ඉදිරියේදී පින් දෙනකොට 33 කෝටි දෙකකට දෙන්න ඕන කියන්නේ. ලෝකෙම සාමකාම. ඔය පැටලෙන්නේ නෙමෙයි. ඇත්ත තමයි. ඒ දෙවියන් පිළිගන්නේ නැති කෙනත් එක්ක ඉතින් අනිත් අය කරනවා. ඉතින් ඔය ඇත්තෙන්ම මේ සබාධාම පිළිගන්නේ නැහැ. ඒ දෙවියෝ පිළිගන්න ඕන. ඒ සබාධාම පිළිගන්න ඕන. ඒක අචංචා හඳුරු කිව්වේ මේ සියලුම දෙනාම හොයන්නේ විමුක්තිය. එකම දිශාවකට පාරි ගමන් කරන විවිධ වර්ගයේ වාහන වෙන්නේ කිව්ව සියලුම ආගම්. මේ කවුරු හරි සත්‍ය නිවන නම් ලෝකේ කවුරුත් ඉතින් නිවනට එතෙන්ට එන්න ඕනේ, විමුක්තියට එන්න ඕනේ. ඒක මොන ලේබලෙයි මොන ස්වරූපෙයි වුණත් කමන්නේ නැහැ. දැන් වෙලා තියෙන බෞද්ධයෝ සිවුර ඇඳගෙනම බණ කියන්න ඕනේ නැත්තම් බණ බාර ගන්න නැහැ. නැත්තම් මේ සද්ධර්මය සිවුරු නැතුව හොඳ ගිහි ඇඳුම් ඇඳගත්ත හොඳ මහත්තුරු ඉංග්‍රීසි ජාතික යුරෝප ජාතික මේ දැන් කතා කරනවා. නමුත් අපි අය සිවුර නැතුව බාර ගන්න කැමති නැහැ. මම නම් එහෙම නෙමෙයි. මම සිවුර නැති අයකින් ගත්තේ කොච්චර හරි දේවල්. ලෝක දාර්ශනිකයන්ගේ සිවුර බැලුවේ නෑ මට. මට උන ධර්මය. සමහර කට්ටියද නිවන් දකින්න ඇත්තෙම උවමනාවක් ඇවිල්ලා එනවා. සමහර අයට ආරංචියට එනවා. ආවතන නිවන තියෙනවායි කියනවා. ඒ නිසා යන්නය කිව්ව නිසා එනවා. ඒ අයත් ඉතින් සමහර අය ප්‍රඥාව තියෙන අය දියුණුවක් ඇති කරගෙන ධර්මයේ ඉස්සරහට දුර කොමාරි ගිහිල්ලා සමහර අය දකින්නවා, සමහර අය ඉතින් මගක් දුර හරි ගිහිල්ලා නතර වෙනවා. දකින්න ගෙන දකින්නම යනවා. තමන්ගේ ශක්තියත් එක්කනේ යන්නේ. ස්වාමීන් වහන්සේගේ ශක්තියම නේ, ඔබේ ශක්තියෙන් ඔබේ ගමන යන්නේ. ඔබ ළඟ තියෙන ශක්තියට, තෙල්වල ප්‍රමාණයට මට පුළුවන් ඔබ දුර අරගෙන යන්න. ඔබ තුල තියෙන කුසල ශක්තියේ ප්‍රමාණයට ඔබ දුර අරගෙන යන්න පුළුවන්. ඊට වැඩි නෑ. ඔබ මාකට් එකට එක් කරගෙන ගියොත් මට පුළුවන් ඔබ ළඟ ඇති සල්ලි තියෙන ප්‍රමාණයට බඩු අරන් දෙන්න. ඔබ රටකට ගියාම ඔබ ළඟ තියෙන සල්ලි ප්‍රමාණයට පුළුවන් ඕනනම් ගියක් අරන් දෙන්න. ඔබ ළඟ තියෙන සල්ලි ප්‍රමාණයට පුළුවන් ඔබට වාහනයක් කරන් දෙන්න. මට ඊට වැඩි දෙයක් කරන්න බෑනේ. ඔබේ පව, ඔබේ පින, ඔබේ කුසලය, ඔබේ ඥානය, ඔබේ මහන්සිය. එහෙනම් දැන් සමහර අය ඉන්නෝ වාහනයක් ඕනමයි, සුපිරිම වාහනේ ඕනමයි කියන අය ඉන්නෝ. මං වගේ ඊට පස්සේ සමහර අය ඉන්න කාර් එකක් කිව්වා කාපෝ බෑවෝ ගැරේජ් යන්න යන වෙනවා හරි කරදර කරදරේ ඊට වඩා හොඳයි ටුක් එකේ යනවා කියලා කියනවා දිගට ඈ ඒ කියන්නේ නිවනත් එහෙම වෙන්න පුළුවන් සමහර අයට මට නිවන් දකින්න ඕනේ නැහැ ඔය අන්තං කාල බිල ජීවත් වුණාම ඇති කියන අය ඉන්නවා සමහර අය ඉන්නවා මට පොඩි අන්තමට යන්න මානසික සුවයක් තිබ්බාම පොඩි ත්‍රිවිලර එකක් හරි පොඩි මරූටියක් තිබ්බහම ඇති. සමහර කෙනෙක් තමයි මට සුපිරිම දේ ඕනේ කියලා මහන්සි වෙන්නේ, කැප වෙන්නේ. ඒ හීන දකින්න, ඒ හීන දකින්න අය තමයි මේ මහන්සි වෙන අය තමයි සුපිරිම එක ගන්නෙ. කැප වෙන එක. ඇයි හිතට ඕනේ කියලා දුන්නේ නැත්නම් හිත ගියන්න බෑනේ. මේ තණ්හාව තෘෂ්ණාව හොඳ නෑ කියලා කොයි බහරි තැනක වරද්දගත් එක තමයි අපිට තියෙන ලොකුම හිනේ. තණ්හාවක් නැතුව තෘෂ්ණාවක් නැතුව ආසාවක් නැතුව නිවන් දකින්න බෑ. මමත්වේ නැතුව නිවන් දකින්න බෑ. ආත්මార్థය නැති කෙනෙකුට පරාර්ථයක් නැත. ඒක පරම සත්‍යයක් නේ. ආත්මార్థය නැති කෙනෙකුට පරාර්ථයක් නැත. තමන් ලොකු ගහක් බවට පත් නොවුන නම් බිමට හේව නැවැටෙන්නේ නෑනේ. තණ්හාවක් ලොකු තෘෂ්ණාවක් ලොකු ආශාවක් නොතිබ්බනම් බුදු බවක්වත් හම්බ වෙන්නේ නෑනේ. තණ්හාව ශෝකයට පෙරලගත්තත් අයත් ඉන්නවා ලෝකේ. තණ්හාව නිවීමට පෙරලගත් අයත් ඉන්නවා ලෝකේ. ඇලීම ශෝකයට හේතු වෙච්ච අයත් ඉන්නවා. ඒ රතියා ජායති සෝකෝ කියලා කට්ටියට වෙනවා. හැබැයි සබ්බ රතින් ධම්ම රතී විනාති කියලා ධර්මයෙන් රතියෙන් ඇලීමෙන් දිනනවා. දැන් මේක දෙපැත්තක් තියෙනවා කියලා කවුරුත් තේරුම් ගත්තේ නැහැ. මේ රතියා ජායති සෝකෝ තණ්හා ජායති සෝකෝ කියන මේ පැත්ත විතරයි ගත්තේ. ඒ තණ්හාව හොඳ පැත්තට යෙදුවාම ඒ හොඳ තණ්හාව තමන්ගේ ජීවිතේ හොඳ කරා ගෙනියනවායි කියලා දන්නේ නැහැ. එක පැත්තකටවත් තණ්හාවක් නැතුව අවලංගු කාසි වාගේ බෞද්ධ ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒ රටට වළංගුත් නැහැ, මේ රටට වළංගුත් නැහැ. ඔබේ තණ්හාව ලෝකෝත්තර රටට වළංගු විදියට හදන්න. ලෝකෝත්තර බවට වළංගු විදියට ඔබේ තණ්හාව හදන්න. සාර්ථකත්වයට වළංගු විදියට ඔබගේ තණ්හාව හදන්න. ජයග්‍රහණයට සැබෑ ජයග්‍රහණයට බුදු කෙනෙක් දේශනා කරපු ඒ සැබෑ විජයග්‍රහණයට උපකාර විදියට ඔබේ තණ්හාව හදන්න. දැන් මාර වැඩේනේ මෙතෙක් කාලයක් අවලංගු කොලයක් තිබිලා තියෙනවා. අර පැත්තටත් නෑ, මේ පැත්තටත් නෑ, ඇල්වතුර වාගේ පතෝල වාගේ. කොහොමද එහෙමනේ බෞද්ධයන්ගේ කතා බහ බැලුවාම? ආගමකුත් නැහැ, ජාතියකුත් නැහැ, එහෙත් නැහැ, මෙහෙත් නැහැ, හැමදාම පෙළපාලි. මොන රජේ ආවත් හොඳ නැහැ, බඩු මිල වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ, සංවර්ධනේ වැඩි වුණත් හොඳ නැහැ, නැති වුණත් හොඳ නැහැ. එක්ක ග්‍රහාපල, එක්ක පුජ්‍යල දෝෂ මොකක් හරි නම් මොන දෙයක් හොඳ නැහැ. ඇයි? පටලවාගෙන. ඒකයි. දැන් මොකද කරන්නේ? අර අයින් කරලා තිබුණු තණ්හාව දැන් දූවිලි පිහදාලා ගන්න ඉස්සරහට. ධර්මයේ දකින්න, නිවන් දකින්න ඇති කරගන්න තණ්හාව. නැත්තම් දත් මිටි කාගෙන හොයයිද මේක? මට තණ්හාවක් තිබුණ නැත්තම් මං ඔළුවෙන් හිටගෙන බනහයිද? ඈ මට තණ්හාවක් තිබුණ නැත්නම් මම ගල් උඩ වාඩි වෙලා මේ 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 ගිනි යව්වේ භාවනා කරයිද? මට නිවන පිළිබඳව තණ්හාවක් තිබුණ නැත්නම් මම පොත්පත් පෙරලා පෙරලා මේක හොයයිද? තන තන පුජ්‍යලය ළඟට යයිද? බඩගින්න නොතකා වෙන දෙයක් නොසිතා ධර්මයේම හොයාගෙන යයිද? ධර්මයට මුල් තැන දීලා යන්නේ තණ්හාව. ධර්මයේ තණ්හාව ඇති කරගන්න ඔබට නිවන් දකින්න පුළුවන්. තණ්හාව වැරදි පැත්තට යොමු කළොත් ඒ පැත්තට යනවා, හොඳ පැත්තට යොමු කළොත් ඒ පැත්තට යනවා. ඇලීම එහෙමයි, හොඳ පැත්තට යොමු කළොත්. සිහිය වුණත් එහෙමයි, වැරදි පැත්තට යොමු කළොත් වැරදට යනවා, හොඳ පැත්තට යොමු කරොත් හොඳ පැත්තට යනවා. දැන් තේරෙනවා නේද මොලේ මේච්චර කාලයක් පාවිච්චි කරේම නැහැ කියලා සමහර අයට තේරෙනවා. මොලේ පාවිච්චි කරන්න බණක් කිව්වේ නැහැ. මේ ගාතාව කියන්න, දැන් සාදු කියන්න, දැන් ගෙදර යන්න. ඊළ බුදිය ගන්න. ඒකමයි කිව්වේ. දැන් ඔන්න පින් වාක්‍ය මං කියනවා ආගන්න කිව්වා කිව්වා. එයා දැන් ගෙදර යන්න ගින්ගිල බුදිය ගන්න. දැන් වාට පින් හම්බ වෙනවා සුමනත්තේ, සුජාතත්තේ, පත්මත්තේ, යසෝදරත්තේ, අනේපිටු සුදුතුමත් හම්බ වෙයි. ඈ පූර්ණ වර්ධනත් හම්බ වෙයි, පුණ්‍ය වර්ධනත් ඔක්කොම හම්බ වෙයි, කට්ටිය හම්බ වෙයි. දැන් මෙතන ඉන්න ඒ ආධුනිකයෙක්ට වැඩි දෙයක් කියන්න බෑ. ඒගොල්ලෝ ළඟ ගොඩාක් දුර්වලකම් තියෙනවා. ටිකක් වර්ධනය වෙච්ච අයට මං කියන්නේ ආපු කාලයත් එක්ක නෙමෙයි යා වර්ධනය වෙනවයි කියලා කියන්නේ. එයාගේ උප්පත්ති භාවයත් එක්ක, එයාගේ අරගෙන එන ඥාන ස්වභාවයත් එක්ක මේ බණ ආපු කාලේ වැඩි උණයි කියලා මම එයා ගණනය කරන්නේ නැහැ. ආපු කාලේ වැඩි උණාම එයා වැඩි වෙන එක ස්වභාවයක් තියෙනවා. ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ඒකෙන්ම නෙමෙයි තමන්ගේ ඥාන වර්ධනය සිද්ධ වෙන්නේ. තමන්ගේ පරිකල්පන ශක්තිය කල්පනා කිරීමේ ශක්තියත් එක්ක දුටු පමණයි කියන දේ වචනේ ඇහෙනකොට නිවන් දකින්න ලෝකයක්. ඔබ ඒක තේරුම් ගත්තේ නැති නිසා ඔබට තාම නිවන නැහැ. දුටු දේ දුටු පමණයි, එච්චරයි. ඕකේ තේරුම ගන්න, ඕක අවබෝධ කරගන්න, ඒකේ යථාභෝධය කරගන්න ඉවරයි. නිවන් දක්නවා. ඒක එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. මොකද ඒ ගාථාවේ නිවන් දැක්කනේ. කවුද නිවන් දැක්කේ? එයා නිවන් දැක්කනම් ඒ කියන්නේ ඒ වචනින් නිවන් දකින්න බෑ කියලා කාටවත් කියන්න පුළුවන්ද? ඒක ඒ වචනේ තේරුම් ගැනීමෙන් රහත් වෙන්න පුළුවන්. ඒ වචනේ තේරුම් ගැනීමෙන් නිවන් දකින්න පුළුවන්. එතකොට ඒක තේරෙන්නේ නැති කාටද? මුලේ නැති අය. දුටු දේ දුටු පමණයි. මොනවද දුටු දේ දුටු පමණයි කියන්නේ? රූප ගත්තේ නෑ, වේදනා ගත්තේ නෑ, සංඥා ගත්තේ නෑ, සංකාර ගත්තේ නෑ, විඥාන ගත්තේ නෑ, හැඩ ගත්තේ නෑ, රටා ගත්තේ නෑ, අතීත වශයෙන් ගත්තේ නෑ, අනාගත වශයෙන් ගත්තේ නෑ, වර්තමාන වශයෙන් ගත්තේ නෑ. දුටු දේ දුටු පමණයි බුදුහාමුදුරනේ. මට තේරුණා, මට තේරුණා. හරි හරි. දැන් මම අකාලිකයි, දැන් මම ලෝකෝත්තර බවට ඔන්න පත් වුණා. බලන්න බුදු පියාණන් මේක මට සුවා ගන්න බැරුව මම කොච්චර කාලයක් දුක් විඳද. ඇත්තනේ නම් දුටු දේ දුටු පමණයි නම් උන්වහන්සේ මොනතරම් සෝයේ, මොනතරම් විවේකයෙන්, මොනතරම් සංසුන් කෙනෙක්ද? දැන් මේ මං අසංසුන් වෙන්නේ ඕගොල්ලන්ට මේක කියන්න මට ඕන කමට නෙමෙයි. මං අසංසුන් වෙන්නේ ඕගොල්ලෝ අසංසුන් වෙච්ච නිසා. මගේ ඉස්සරහට එන කෙනා මොනතරම් සංසුන්ද මං ඒ තරමටම සංසුන්. මගේ ඉස්සරහට එන කෙනා මොනතරම් අසංසුන්ද මං ඒ තරමට අසංසුන්. මගේ ඉස්සරහා එන කෙනා මොනතරම් මෝඩයිද මං ඒ තරමට මෝඩයි. මගේ ඉස්සරහට එන කෙනා මොනතරම් ඥානවන්තද ඒ තරමටම ඥානවන්තයි. කටිය බලන්න මම බලලා තියෙනවා. මං සමහර තැන්වල මම මෙච්චර මෝඩ වෙන්නේ මොකද කියලා බලනකොට ඉස්සරහා ඉන්න එකා මෝඩේ. සමහර වෙලාවල් වලට මටම හිතෙනවා මං ඒව කොහොමද කිව්වේ මේ අයද කියලා. දේශනා කරේ බලනකොට ඉස්සරහා හිටපු මනුස්සය ඥානවන්තේ. ඉස්සරහට ඇවිල්ලා මෝඩියෝ පිළිස වැඩි වෙච්ච දවසට මෝඩ වෙනවා. ඥානවන්ත පිරිස වැඩි වෙච්ච දවසට ඥාන. ඒ නිසා මම කියන්නේ බණ අහන්න එනකොට, සාකච්ඡාවක් කරන්න එනකොට හොඳට ධර්මයේ අහලා හොඳ ධර්මයේ ගුණය, ඥානය, සිහිය වර්ධනය කරගෙන එන්න. ඔබට ඔබේ තියෙන මනසින් එහාට යන්න, ඔබේ අභියෝගාත්මක මනසට උත්තර ඒවි මෙතනින්. මං හිතලා කියන දේවල් නෙමෙයි, කටපාඩම් නෙමෙයි. හැමදාම නිකම් මේ අර හොස් බටේ ඇරියා වගේ හොස් ගාලා මෙතනින් එන්න පටන් ගන්න අවතුර මං හදාගෙන ඉන්නේ මොකක්වත්. ඔය ආවහම ඒ කියාගෙන යනවා එච්චරයි. කටට එන දේවලුත් නෙමෙයි, කටින් කියනවත් නෙමෙයි, කියන වචනේ ඇත්තත් නෙමෙයි, බොරුත් නෙමෙයි. ඒක විතරයි ඇත්ත. ඇත්තත් නැත්තම් මේකේ බොරුවකුත් නැත්තම් ලෝකේ අන්න එදාට තමයි ඇත්ත. ඇත්ත තියෙනකන් බොරුව තියෙනකන් ලෝකේ ඇත්ත පවතින නිසා බොරුව තියෙන, බොරුව පවතින නිසා ඇත්ත තියෙනවා. ඇත්තත් නැවේ නම් බොරුවත් නැවේ නම් එදාට තමයි සත්‍ය පහළ වෙන්නේ. දැන් මේ කියන්නේ මේ ලෝකයට තේරෙනවද? කවදාවත් තේරෙන්නේ නැහැ. ලෝකෝත්තර වෙනකම්. මේ ධර්මයේ රසය ලෝකෝත්තර බවට පත් වෙච්ච අය සලු මර මර රස විඳ විඳ ලෝකේම පැතිරිච්ච අය අහන බව මම දන්නවා. මොකද මේ ලෝකෝත්තර රසය ලෝකෝත්තර අයට හරිම රසවත්. මේ ලෝකයට මොකද වෙන්නේ? මයාට අඳුකොළ පේනවා වගේ, එහෙමත් නැත්නම් පිස්සුවක් වගේ, විකාරයක් වගේ, මුලාවක් වගේ, අතරමං වීමක් වගේ එකක් වෙනවා. මොකද හේතුව මේ ලෝකේ රහක් නැහැ, මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේ ලෝකේ බණක් නෙමෙයිනි මේ දේශනා කරන්නේ. මේක ලෝකෝත්තර බණක්, ධර්මයක්, ලෝකෝත්තර දේශනාවක්. මේ ලෝකේ බණ නෙමෙයි. මේ ලෝකේ බණ අහන්න යන මේ ලෝකේ ඉන්න කෙනෙක් ළඟට මම මේ ලෝකේ ඉන්න කෙනෙක් නෙමෙයි. පරලෝකෙත් නෑ මේ ලෝකෙත් නෑ මට. දැන් ඔයගොල්ලෝ විශ්වාස කරනවනේ පරලෝකයකුත් විශ්වාස කරනවා මේ ලෝකෙකුත් විශ්වාස කරනවා. මම මේ ලෝකෙ විශ්වාස කරන්නෙත් නෑ, පරලෝකෙ විශ්වාස කරන්නෙත් නෑ. පොතේ හැටියට නම් පරම මිත්‍යා දෘෂ්ටියේ. මේ එහෙම කියලා තියෙනවා මේ ලෝකෙ විශ්වාස කරන්නේ නැත්නම් පරලෝකයක් නෑ කියලා විශ්වාස කරන්නේ නැත්නම් යා මිත්‍යා දෘෂ්ටිකයි කියනවා. මං කියන්නේ යා සම්මා දෘෂ්ටිකයි කියලා. එයි දහමට අනුව ගැලපුවාම හරියට හරි එයා පූජ්‍යලත්වයක් අරගෙන නැහැ. නේ? පූජ්‍යලත්වයක් අරගෙන නැහැ. එයා මේ ලෝකෙ විශ්වාස කරන්නේත් නැහැ කෙනෙක් ඉන්නවා කියලා. පරලෝකෙ විශ්වාස කරන්නේත් නැහැ කෙනෙක් ඉන්නවා කියලා. ගිහිල්ලාම කියන්න බෑ මේ කාඩවත්. හාමුදුරුවෝට කොල්ලක් අරගෙන ඒ කවුද මේ විකාර බණ කියන්නේ කියලා. පිළිගන්න විකාරයක්. මොකද්ද? ඔව්. නැතුව හිතාගෙන හිටියේ කරදන්නේ. ඒක සම්පූර්ණ ඇත්ත ඒක තමයි. ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් උනාට පස්සේ එයාට තේරෙන තත්ත්වය ලොවක් මෙලවක් නෙමෙයි. ඉතින් මොකක්වත් නැහනේ. ඉතින් නිරෝධ සමාපත්තියක නිරෝධයක මොනවද තියෙන්න පුළුවන්? සබ්බේ සංඛාරා අනිච්චා කියපු තැන නිට්ඨය වෙන්න පුළුවන් මොකද්ද? සබ්බ කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ නැන්නේ බුදු කෙනෙක්. මොනවා හරි දෙයක් අබමල් රේණුවක්ක නිත්‍ය දෙයක් තියෙනවනේ. මේ සබ්බ කියන වචනේ පාවිච්චි කරේ සියල්ල කියන එකට නේද? ඈ සබ්බ සියලුම. ඒකෝට සියල්ල අනිත්‍ය නම් අල්ලගත්ත දෙයක් නැහැ නේ. කියන්නේ යා නිත්‍ය කරපු දෙයක් නිත්‍ය සංඥාවක් නෑ. අනිත්‍යත් අනිත්‍යයි. අනිත්‍ය අනිත්‍යයි මේවම කියාගෙන යන්න ඉතින් කරන්න දෙයක් නැහැ. තේරුම් ගන්න අය තේරුම් ගනිත්වා, තේරෙන්නේ නැති අය තේරුම් නොගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න කරන්න දෙයක් නැහැ. මහන්සියෙන් තේරුම් ගන්න තේරෙන්නේ නැත්නම් ඔළුවෙන් හිටගෙන හරි බණ අහන්න. මොකද තේරෙන්නේ නැති කියලා ඩොක්කක් හරි යන ගන්න. ඇයි මට මේක තේරෙන්නේ නැත්තේ කියලා සමහර අය ඔළුවර ගහගන්නේ? ඒ වගේ අපේ හාමුදුරුවෝ මට උගන්වලා තුනේ මම තේරෙන්නේ නැති කාරණයක් පහල වුණාම ඇයි මට මේක තේරෙන්නේ නැති කියලා ඩොක්කක් කනගන්න ඕනේ. එහෙම නැත්තම් මම මේක තේරුම් ගන්නකම් මේ ගල උඩට ගිහිල්ලා, එහෙම නැත්තම් මේ අවුවේ මිදුලට වෙලා වාඩි වෙලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කියලා මම එහෙම කියනවා. මනසට කියනවා ඔබ මේකට උත්තරේ හොයාගන්නකම් හිටපිය අවුවේ කියලා. ගිරින් තියෙන අවුවේ මොකද්ද? ශරීරය. චූලපන්තක හාමුදුරන්ට දුන්නේ මේ හෙවණක වාඩි වෙලා හොඳට පුටුවේ වාඩිලා ඔබ රජෝහරණම් රජෝහරණම් කියපන් කියලාද? කිව්වේ අව්වේ වාඩි වෙලා දූවිලි ගොඩේ වාඩි වෙලා ඉර පායද්දි රස්නේ හොඳට වැඩිද්දි මේක රජු හරණම් කියන්නේ කියලා. මෙයා ඉක්මන් වෙනවා, අව්ව සැර වෙනවා, හායිව සැර වෙනවා, ඉක්මන්ට මේක දකින්න ඕන. බලන්න ඒකයි තියෙන මේ මනෝවිද්‍යාත්මක වැඩපිළිවෙල. බුදුහාමුදුරන්ට තිබ්බනේ හා හා කොල්ලෝ මේ පවුනේ මේ හිරි හැරය හොඳ නෑ, ළමා හිංසනයනේ. අද කිව්වනම් එහෙම ළමා හිංසනයේ කොපකාරීස ඇවිල්ලා රයියන්. තමයි කව්වේ වාඩි කරලා තිබ්බ කියලා. ඈ මනෝවිද්‍යාත්මක වැඩපිළිවෙල. දෙරෙදි කෑල්ලක් දීලා රජෝහරණම් කියන්න කියලා පුටුවක් උඩින් වාඩි වෙලා මේක කරන්න කිව්වනම් තාම පිරිමදිනවා. තාමත් පිරිමදිනවා පුළුල පන්තකාරක. අවුවේ තිබ්බා දූවිලි ගොඩ. එකක් දූවිලි ගොඩෙන් නැගිටින්න ඕන ඉක්මනට. එතන කුණු ගෑවෙනවා. අනිත් එක දූවිල්ල වැල්ල රත් වෙනවා. අනිත් එක උඩින් පිච්චෙන්න පටන් ගන්නවා. මම වැඩේ ඉවර කරන්න ඕන ඉක්මනින්. නිවන් දකින්න තමයි දුන්නේ. නිවන් දකින්නේ කොහොමද කියලා නේද? රජෝහරණම් කියලා බිරිමදින්න. දැන් මේ දන්න කතාව තමයි හැබැයි. දන්න කතාවේ නොදන්න පැති කීයක් කියලා දුන්නද මම? නැත්තම් කිය අපි දන්න එකම නෙවෙයි කියලා නෑ. දන්න කතාවේ නොදන්න පැති ගොඩක් කියලා දුන්නා. එයා වේගෙන් බැලුවා. මේකෙන් තමයි නිවන් දකින්න කිව්වේ. දැන් කොහොමද මම මේකෙන් නිවන් දකින්නේ කියලා බැලුවා. නිවන අවබෝධ කරගන්න දරණ උත්සාහය තුළ නිවන් දකින්න බැරි සංස්කාරයක් හැදෙනවා කියලත් මතක තියාගන්න. එතකොට ගිහිලා පරණ වැඩ කර කර ඉන්න යන්න එපා. එතෙන්ද ගියාම කොහොමද නිවන් දකින්න බෑනේ. නිවන දකින්න තැන උත්සාහ කිරීම තුල නිවන ආවරණය නොවන විදියට නිවන් දකින්න උත්සාහ කරන්නත් ඕන. නැත්තම් හැමදාම පුජ්‍යලයක් එනවා, එක්තරා විදියක බණහන පුජ්‍යලයක් මෙහෙම ගෙනල්ලා ඉස්සරහින් තියෙනවා තියලා ඉතින් නිවන් දකින්න උත්සාහ කරනෝ කරනෝ බෑ. ඒකම සංස්කාරයක් වෙලා, ඒකම තණ්හාවක් වෙලා, ඒකම උපාදානයක් වෙලා, ඒකම නිත්‍යයක් වෙලා ධර්ම සංකාර ටික විතරක් රැස් වෙලා තියෙනෝ හැමතැනම යනෝ බණහනෝ. නිකන් ඔළුව නිකන් හිරි වැටිලා වගේ තියෙන එච්චරයි. දැනගන්න මේ පිරිසිදු කරන්න උත්සාහ කරන තන අපිරිසුදු වෙන බව දකින්න. පිරිසිදු වෙන්න කියන්නේ ආ මේක පිළිමැද්ද ටික වෙලාවක් යනකොට ආ අපිරිසුදු වෙලා. ධර්ම අවබෝධය කරගන්න කියලා පන්සලට යනවා බෞද්ධයෙක් වෙන්න කියලා, පන්සලට යනවා භාවනා වැඩසටහනට කියලා, පන්සලට යනවා සිල් ගන්න කියලා. එයා එළියට එන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානෙ පුරෝගන. හොඳට බලන්න එළියට එන්නේ. උදේ ගියා හොඳ මේ හැපි මූඩ් එකේ එන්නේ, සෑඩ් මූඩ් එකෙන් එන්නේ ගෙදර. මොකද? අරේ අයිටි රෙද්දට පෑන, අරේ පොලිමට පෑන, අරේ මේකයි මට අරක හම්බුන්නේ නැහැ, මෙයා නම කිව්වේ නැහැ, අරහාම දුරු මේකයි පොඩි හාම දුරු දිව්ව, අරේ අර ඇට කනෝ දැක්ක ලොකු හාම දුරන්ට පදයක් හදලා ඔය ඔක්කොම ටික ඔල්ලේ අරගෙන තමයි ගෙදර එන්නේ. මේ හැපි මූඩ් එකේ ජීවත් මිනිස්සයා සෑඩ් මූඩ් වෙලා එනවා ගෙදර. අද බ්‍රේක් ලයිනර් ගලවල බණ කියන්නේ. ඔව් ඒ මොකුත් නෑ අද. බ්‍රේක් ලයිනර් නෑ අද. අර ගම් මාර්ගලින්ද පදින බයික් එක වගේ තමයි. ඒ බ්‍රේක් ගලවනවනේ ඒකේ. බ්‍රේක් ලයිනර් ගලවල තියෙන්නේ ඒකේ. දන්නවද? දන්නේ නෑනේ. ඔය මාර්ගලින්ද පදින වාහන තියෙනවනේ. ඒකකවත් බ්‍රේක් ලයිනර් දාන්නේ නෑ. බ්‍රේක් නෑ. බ්‍රේක් ගැව්වොත් තමයි පල්ලෙහා යන්නේ. බ්‍රේක් ගලවල පදින්නේ. රෝල ගිහිල්ලා නතර වෙනකම්ම එන්න ඕන. අර අර රවුම ඇතුලේ පදිනේවත් තේත් තේ බ්‍රේක් ගලවලා තමයි පදින්නේ. ඒ වගේ අද බණ කියන්නේ බ්‍රේක් ලයිනර් ගලවලා. එක්කම අර බැන බැන යාවේ නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේකේ අවබෝධ කරගන්නේ. මෙතන නැත්තත් ලෝකේ අහගෙන ඉන්න කාට හරි මේක ප්‍රයෝජනවත් වෙනවා. මේක ඇස් දෙක පියාගෙන කරන්න දෙයක් නෑ. ඇස් දෙක අරගෙන කරන්න දෙයක්වත් නෑ. ඇවිදිමින් කරන්න දෙයක්වත් නෑ. වාඩි වෙලා කරන්න දෙයක්වත් නෑ. සැදපිලා කරන්න දෙයක්වත් නෑ. ඔයගොල්ලෝ අහන ප්‍රශ්නේ මොකද්ද ඊළඟට? එහෙනම් හැමදෙරම ඊළඟට අපි මොකද කරන්න ඕනේ කියලා අය. ඒ ඊටාම බෑද ඒක තමයි සංකල්පනේ නැති ඒක කල්පනාව නැහැ කියන්නේ. හිටගෙන කරන්න දෙයක්වත් නැහැ කිව්වා. කිසිම දෙයක් නැහැ. වාඩි වෙලා කරන්න දෙයක්වත් නැහැ. අතර ඉරියව්ව කරන්න ඕනේ නේ මේගොල්ලන්ට. අතර සතිපට්ඨානේ. ඇවිදින්මින් කරන්න දෙයක්වත් නැහැ. ගත විලා කරන්න දෙයක්වත් නැහැ. ඊළඟට හයි එහෙනම් ආන්දුල මොකද කරන්න ඕනේ කියලා. එහෙම නැත්තම් අහයි මේ මට ඒක තේරුන්නේ නැහැ කියලා. තේරුම් ගන්න එන්න එපා කියලා මම කියවනේ ඉතාලම පැහැදිලිව. මෙහෙ එන්න එපා තේරුම් ගන්න කිසි දෙයක්. තේරුම් ගන්න ඕන යන්න අර පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ දින ඒකට යන්න ඉගෙන ගන්න. දාම්පාසල් යන්න. ඒ ආචාර්ය උපාධිය එහෙම කරන්න ධර්මාචාර්ය උපාධිය කරන්න පුළුවන්. මේ විශ්වවිද්‍යාලයකට යන්න. තේරුම් ගන්න ඒවයි ගිහිල්ලා මෙහි තේරුම් ගන්න එන්න එපා. සුද්ධ සිංහලෙන් කියන්නේ කිසි දෙයක් අරන් යන්න මෙහෙ එන්න එපා. ගැනීම කියන්නේ උපාදානයි. උපාදාන සියල්ල සිදුවෙන්නේ දෘෂ්ටිගතව. දෘෂ්ටිගත නොවේ උපාදානය වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ දෘෂ්ටි ඒක සම්මුතියක් හැටියට සම්මුතිය තිබුණට කමන්නේ. මේක පරමාර්ථයක් වීම නිසා මේ පරමාර්ථය වෙනස් කරන්න කියන්නේ. දැන් අයන්න කියන වචනය දෘෂ්ටිගත කිරීමක් කරේ නැද්ද අපේ ඔළුවට? උටේ බඩගෙඩිය පිටිපස්සට දාලා මෙහෙම අරගෙන පල්ලෙහාට ඇඳලා උඩට ගෙනිච්චාම මේක කොම්බුව දැම්මහම මේකට පුතේ අයන්න කියලා කියන්නේ. අයන්නද කියන්නේ? ඔව්. එහෙනම් මං අයන්න කියන්නම්කෝ. කියලා ලෑස්ති වුණා එදා. එහෙම එකඟතාවයක් ඇති වුණා. නේද? අයන්න පුතේ අයන්න කිව්වම අයන්න පුතේ අයන්න. කියලා එයාත් වැඩේ පටන් ගත්තා. මේම ඇලපිල්ල දැම්මාම පුතේ මේක ඇදෙනවා. ආයන්න. ආයන්නද මේකට කියන්නේ? ඔව්. එහෙනම් ආයන්න. ඔව්. ආ කියලා කියනකොට තැන්වලදී මෙහෙම ඇදලා ඇලපිල්ලක් දාලා ලියන්න. ආ. නහරි. ආනන්ද. කියන්න පටන් ගත්තා. සම්මුතිය සත්‍යයක් පරමාර්ථයක් කොටගත් එක සම්මුතිය නිත්‍යයක් සත්‍යයක් කොටගත් එකේ වරද ලිහා ගන්න කවදාද මිනිසා මන නිවන් දක්වන්න පුළුවන් ඕනම කෙනෙක් මට සම්පූර්ණ අවසරය දෙනවා නම් ගහන්න බනින්න ටොකු වනින්න මරන්න හරි අවසරය දෙනවා නම් මරන්නත් අවසරය දෙනවා නම් මට නිවන් දක්වන්න පුළුවන් යා ඒ නිසා මට මරන්න අවසරයක් අරගෙන කවුරු හරි මෙතෙන්ට ආවොත් මම නිවන් දක්වන්න පුළුවන් කියලා. දහන්න බනින්න විතරක් නෙමෙයි මරන්නත් අවසරේ දුන්නොත් විතරයි මට ඔබව නිවන් දක්වන්න පුළුවන්. මම මේ කතාව මීට කලින් කියලා නැහැනේ. කියලා නැහැ. මම අදමයි කිව්වේ. ගිහලා මේ පොලිස් සාතිකේ තරන් එන්නේ නෙමෙයි. අපි එමය. දහම්සොඬ රජුරු යකාගේ කටට පණිනවා මරන්නත් අවසරේ දීලා ඔයාට කන්න මාව අවසරේ දීලා බණපදේ වෙනුවෙන් මං කියන්නේ දහම්සොඬ රජ කෙනෙක් විතරයි නිවන් දකින්නේ කියලා ඒ වචනේ පොඩ්ඩක් තව පැහැදිලි කරලා අද මේ කිව්වේ දහම්සොඬ රජ කෙනෙක් විතරයි නිවන් දකින්නේ ඔබට ඒක තේරෙනවද අපි යම් දහමක් තේරුම් ගත්තා නම් මම නම් මාර්ගඵල ලැබලා නැහැ බුරු කියන්න ඕනේ නැහැනේ පුතජන නෙමෙයි. ඒක අනිවාර්යෙන් කියන්න ඕනනේ. මාර්ගඵල නැහැ. නිකන් බොරු තැන්තැන් වල කියලා මට නිකන් මාර්ගඵල ලාභී කිනා කියලා හතුරු හදන්න එපා. ආවල් කෙනා හම්දුරු ආවල් මාර්ගඵල කියලා මට මාර්ගඵල එපා. මට ඇලර්ජි මාර්ගඵල. අර පුතජනකමත් එපා. ඔයගත් මොකටද මේ නිකන් මේ අසුචි ගොඩක් නේ ඒක පුතජනකම කියලා කියන්නේ. ඒකත් එපා මට. මට මොකක්වත් එපා. මට මාවත් එපා වෙලා තියෙන්නේ නෙමෙයි. මට මාවත් නැහැ. එපා වෙලා නෙමෙයි. මට මාවත් නැහැ. එච්චරයි. කෙදින් කිව්වා. එපා වෙලා නෙමෙයි. මට මාව එපා වෙන්න ඉන්න බෑ මම. මේ ඉන්න අයට නම් වෙන්නේ මට මාව එපා වෙන එක. මට මාව එපා වීමක් නැහැ. මොකද මට මාව නැති නිසා. දැන් ඔය කරුණ ටික බලන්න එකට තම්බලා දීලා බලන්න රහ මොකද්ද කියලා. ඔය කියව බණ ටික එකට තම්බලා දීලා බලන්න රහ මොකද්ද කියලා කියන්න බලන්න. ටික වෙලාවක් තමන්ම තනි තනියෙන් කතා කරන්න එපා නිත් කෙනෙක් එක්ක. මොකද හවුලේ නිවන් දකින්න බෑ. ආත්මార్థයෙන්ම තමයි පරාර්ථයට යන්න ඕන. තමන් තනියෙන් නිවන් දකින්න. කාගල් සපෝට් දෙන්නත් එපා ගන්නත් එපා. රා බලන්න බණ ටිකේ කොහොමද කියලා විනාඩි 15ක් රා බලන්න දෙන්නත් එපා බණ ගන්නත් එපා කාගෙන් ගන්න මේ දීපු ටිකෙන් ගන්න නෑ නෑ සිසි ගැටලුවක් නෑ දෙවෙනියට ඒකේ ආලෝකයේ ප්‍රඥාවේ ආලෝකය වැඩි කරගත යුතුයි. ඔව්. තාම අඳුර මේ හොල්මන් කරනවා. නව දුක් මෙහාට පොම්ප කරන මේ බටේ දාම් වැටිලා තියෙන්නේ. මේ දුක දුක පොම්ප වෙනවනේ ආධ්‍යාත්මයට. ඒ බටේ මනසට වැටිලා තියෙන්නේ. දුක ගලාගෙන යන මාර්ගයේ වැහිලා නැහැ. එහෙමද? හොඳයි. ඒ කියන්නේ කීප වචනවලත් තියෙන අපහැදිලි බව මනසේ තියෙන්නේ ඕකම තමයි. මනසේ තියෙන්නේ ඔය අවුලම තමයි. ඇතුළ ඍජු නම් ඔය හෙන ගහනවා වගේ කෙලින් වචන කතා කරන කට්ටිය ඉන්නව නේද? මේ මම බන කියනවා වගේ. ඒ කියන්නේ නියම රියල් වචන ඒව තමයි. බැනලා වගේ හරි කෙලින්ම කියන්නේ මම මෙහෙමයි කියලා යම් හාමුදුරුවෝ හරි ඒ කියන දේ හරියට කෙලින් කෑ ගහලා කියනවා නේද කටහඬ පැහැදිලිව. ඒක තමයි යාගේ ආධ්‍යාත්මයත් ඒ තරම්ම නිරෝධ. අද ආවේ ළඟදී ආවේ එච්චර තේරුමක් නැහැ. පැහැදීමෙන් හිටියා ආයි අපහැදීමෙන් හිටියා ආයි අපහැදෙනවා ආයි පැහැදෙනවා නේ ටියුබ් ලයිට් වෙලා බලාගෙන ඉන්නවා නේ. ගොඩාක් අය සන්තෝෂ වෙන්නේ හාමුදුරු මාර්ගඵල ලැබලා නැහැ කියලා කිව්වහම. හරි සන්තෝෂ වෙනවා. හා ඒක මිසක් අපි හිතන්නේ අපිට වඩා උඩින් ඉන්නවා කියලා එයා. එයා හරි රිලැක්ස් එකක් ලැබුණා. මම දකින්න පුදුම රිලැක්ස් එකක් අර මන් දිහා මෙහෙම ඔරවල බලන් හිටපු කට්ටිය. ආ එහෙනම් කමන්නේ මාර්ගඵල ලැබලා නැහැ නේ. එහෙනම් පුදුම ආත්ම තෘප්තියක් ලැබන්නේ. ඔව් ඒකටමයි මම ඔබ කියන්නේ. හරි ආත්මතුට්ටියක් ලැබුණා. මාර්ගඵල ලැබලා වුණොත් නැති වෙනකන් ගහනවා. මාර්ගඵල. එහෙම දෙයක් තියෙන ලෝකේ. ඒ නිසා සදාකාලිකවම මම මාර්ගඵල ලබන්නේ නැහැ. මොකද ගුටි කන්න බැරි නිසා. හරි. ඊළඟට ආවා. අර ඊළඟට ඔව්. ඔව්. ඒවට බයයිද කැරගෙනවට හිර වෙන? කැරගෙන දෙන්න. හිර වෙන්න දෙන්න. පැලල යනව පැලල ගිහිල්ලා, පුපුරල යනව පුපුරල ගිහිල්ලා, මැරෙනව මැරිලා, උපදිනව උපදිලා ඕන එකක්. නේ විශ්වයට බාර දීම කියන්නේ ඒක. නේද? මරණයත් යකාට බාර දෙන්න පුළුවන් නම් දහම්සොඬ රජුරවන්ට, ඔබ දහම්සොඬ කෙනෙක් නම් සියල්ල මරණ ධර්මතාවලට මැරෙන්නට ඉඩ හරින්නට සිද්ධ වෙනවා. මරණ ධර්මතාව නිකන් తాවකාලිකව අල්ලගෙන ඉඳලා හරියන්නේ නෑ. කවදක හරි මේකත් හරින්න එන. ඒ නිසා අදමත් හරියම මේක සැහැල්ලු වෙනවා. ඒක දීවිලා යනවා. රැකගන්න දෙයක් නෑ. ඔය මාර්යා උදුරන්නේ යාගේදී. ඔබ මේක රැකගන්න හදන්න එපා. ඒ උදුරනකොට දෙන්න. යා උදුරද්දී මේ අල්ලගන්න ඉන්න හදනවා. දෙන්න අතාරින්න. ඊළඟට අපේ වෘතුමිය ඔව්. ඒ කියන්නේ බ්‍රේක් නැතුව බණ කියපු නිසාද? ඔව්. ඔව්. එන සතුටට එන්න ඉඩ හරින්න. මතු වෙන සතුටට මතු වෙන්න ඉඩ හරින්න. නැති වෙන දෙයට නැති වෙන්න ඉඩ හරින්න. ඇති වෙන දෙයට ඇති වෙන්න ඉඩ හරින්න. තමා කිසිම තැනක නොසිටිය යුතුයි. ඇති වෙන දනවත් නැති වෙන දනවත් තමා ඉන්න එක. දැන් මේක ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ මේකේ. සංඥාවෙන් ධර්මයේ තේරුම් ගන්නට බෑ. දෙපයින් නිවන කරා ගමන් කරන්න බෑ කියන්නේ මේකයි. අපි අපිව අතහැරලා යන ගමන අපිට තියෙන්න ඕනේ. එදාටයි නිවන් දකින්නේ. දැන් අල්ලගන්න මොනවා හරි තියෙනවද? අතහරින මොනවා හරි තියෙනවද? නෑ. ඒකයි මාර්ගය. ඒක මාර්ගය කියලා අඳුනගත්තට මදි. මේ මාර්ගයේ ඔබේ ආධ්‍යාත්මයේ ගමන් කරන්නට ඔබ ඉඩ සැලසිය යුතුයි. එහෙම සලස්සන්න. ඊළඟට මේ මොහොතේ නිදහස් මනසක් තියෙන. හොඳයි. ඊළඟට ඈ වෙනස් වෙන විමර්ශනය තියෙන්නේ. මොනවද විමර්ශනය කරන්නේ? කවුද විමර්ශනය කරන්නේ? මොනවද විමර්ශනය කරන්නේ? කවදාවත් හරි තේරෙන්න ඕන විමසන්න දෙයක් නැත. ඒක අද නෙමෙයි. ඉස්සරහදී හරි කවදාවත් හරි තේරෙන්න ඕන. එතකොට ওই තේරුම පහළ වෙනකොට ওই තේරුම එන්නට ඉඩ හරින්න විමසන්න දෙයක් නැත. දැන් ඔබ මතක තියාගන්න. ඊළඟට ඉතින් ඒව නතර කරගන්න එපා. ගැලවෙන දේවල් ගැලවෙන්න, පුපුරන දේවල් පුපුරන්න, හැලෙන දේවල් හැලෙන්න, ඇති වෙන දේවල් ඇති වෙන්නට සතුටෙන් ඉඳ දෙන්න ඕන. සතුටෙන් ඉඳ දෙන්න. බයින් නෙමෙයි. දැන් මෑණිවරු බෑග් එකක් තියලා යනවා පන්සලේ. ඒක මම තියෙන්න ඇරලා ආයෙ එනකන් තියන්න ඇරලා ආවහම මම දෙනවා මෙන්න ඔබේ බෑගේ කියලා. මම ඔක අසතුටෙන්ද දෙන්න ඕන? නෑ, ඒක සන්තෝෂෙන් දෙන්න. ඒ වගේ අපි මේ අල්ලගෙන තියාගෙන ඉන්නේ මොනවද? මේ අනුගේ බෑගේක වගේ. ඈ? ඔය හිර වෙන්නේ අර බෑගේක අදිනවනේ දෙන්නේ නේ. අර බෑග් එක එයාගේ අයිති බෑග් එක එයා දිනවා අපි ඒක අපේ කියලා දිනවා. එතකොට ඉර වෙන්නේ අයිති කෙනාට දෙන්න. එතකොට හිරවීම නෑ. ඒ පැත්තට මේක ගලාගෙන යනවා. එතෙ වෙන්න දෙන්නේ, ඒ වෙන්නේ එක දෙන්නේ හැමතෙම. ඒ අතර තමයි අඳන්න නෙමෙයි ඕන hina වෙන්නේ. මම ඒකේ නිදහස් උනා කියලා. මේ කාගේ හරි බෑග් එකක් මේ තියලා ගියාම මම කල්පනා කරා දැන් මේ මිනිස්සයා මේක එනකම් මම බලාගන්න එපා. ආවම ගෙනියනවා. ගෙනිච්චම හරි සන්තෝෂයි මේ මිනිස්සයා. මේ මිනිස්සගේ ගෙනිච්ච එක මම නිදහස්නේ. ඒ නිසා ලෝකෙට අයිති දේ ලෝකෙට ගෙනියන්න ඉඩ දෙන්නවා. ඒ හිර වෙනවා නම් හිර වෙන්නේ කාගේවද? මගේවද? මගේවද? අඩුම තරමේ මේ හිර වෙන එකවත් මගේ නෙමෙයි කියලා හිතන්න පුළුවන්. දැන් මිනිස්සු සැප මගේ කියලා හිතුවොත් නම් තව කමක් නැහැ. මිනිස්සුන්ට අඩුම තරමේ පුළුවන් දුකවත් මගේ නෙමෙයි කියලා හිතන්න. ඒ තද වෙන්න දෙන්න. පැලෙන්න දෙන්න, පුපුරන්න දෙන්න. මැරෙන්න බය අය නිවන් දකින්නේ. ප්‍රෙෂර් පෙට්ටි එහෙම බීලාද බලන්න. ඒව වෙනම තියනවාද? ඒව වෙනම හොයා ගන්න ඕනේ. ඇඟේ සිදුවෙන අමාරුකම්. ඒව ප්‍රෙෂර් පෙට්ටි. ඒව වෙනම තියනවා ඈ. ඈ අදාරින්න මුත් කරන්න ඕනේ ස්වභාවයෙන් ඊට දෙන්නේ. දැන් පස්සේ නෙමෙයි මේ දැන් දෙනවා නම් දෙන්න ඕනේ. දැන් පස්සේ ගෙදර ගිහිල්ලා දෙන්න තියාගන්න එපා මොකද. ඊළඟට මෑනෙන්න කොහොමද? ආධ්‍යාත්මිකව නම් ගැටලු නැති වුණත් බාහිරෙන් ඉතින් ඔළුවේ ෆොටෝ ගත්ත දේවල් ටික තමයි නේ තියෙන්නේ. ආධ්‍යාත්මිකව ටිකක් සැහැල්ලු කරගත්තත් බාහිරින් පුරව ගත්ත දේවල් තමයි තියෙන්නේ. ඒ ඒවා ඔස්සේන ආධ්‍යාත්මයේ දිහා බලනකොට තමයි ආධ්‍යාත්මයේ ගැටලු වගේ පේන්නේ. ආධ්‍යාත්මයේ ගොඩක් නිදහස් වෙලා තියෙන්න ඕන. අනිත් එක තව මේ තියෙනවා නම් නිදහස් කරගන්නත් ඕන. මොකද ආපු තරමට නේ වැඩසටහන. ආ ආ ආ එහෙම වෙන්න හරි. එහෙම හොඳයි නේද? එහෙම තියෙන්න ඕනේ නැහනේ. එහෙම හොඳයි. අරම වෙන්න ඕනේ නැහනේ. අර බරට ඒ ධනට තියෙන්න ඕනේ. සහැල්ලුවට නිදහසේ දැනෙන්න ඕනේ. ඒක තමයි තමන්ගේ සැනසීම. ඒක ඉද හරින්න. ඒක කියන්නේ නිවනට ඉද හරින්න, සැනසීමට ඉද හරින්න, සැහැල්ලුවට ඉද හරින්න. මොකද දුක අල්ලගන්නේ? සැහැල්ලුවට ඉද දෙන්නේ නැතුව බ්ලොක් කරන්න බෑ. බ්ලොක් කරොත් එන්නේ සැහැල්ලුව අපි තුල ඇති වෙන්නේ. ඊළඟට දැන් තාවකාලික වෙන සත්‍යයක් ඉතින් තව ඉස්සරහට ඔක වර්ධනය කරගෙන අවබෝධය තීව්‍ර කරගන්න මාංශය ඉන්න ඕන. තාම දින වුණු ටික තියෙනවා පිටින් අර ආරම්භයේ පොඩි පියවර දෙයක් තබද්දි තින් ඒ තමයි දැනෙච්ච ස්වභාවය. ඊළඟට හොඳයි ඒකනේ. හොඳයි. මාර්ගයේ ආයුතුයි අභියෝගාත්මකයි කියලා තේරෙනවද? තේරෙනවා. හොඳයි. ඊළඟට හොඳයි, කොහොමද පිටිපස්සේ? ඔව්, මොකද්ද මට පැහැදිලි වුණේ? කිසිරි දෙයක් නොකර සිටීමෙන් නිවන් අවබෝධ කරගන්න, නොකර සිටීමෙන්, නොසිතා සිටීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා. අන්න වැඩේ. ඒ අවබෝධය දාව ඒක කරන්නේ කොහොමද කියලා තමයි ප්‍රශ්නේ. අන්න අන්තෝ ජටා බහි ජටා. සංකල්ප වලට එන්න එපා. මේ ගොඩාක් අය සංකල්ප හදලා තියෙනවා, කිසි දෙයක් නොසිතා ඉන්න ඕන, කිසි දෙයක් නොකර ඉන්න ඕන, නොකර ඉඳීමෙන් තමයි නිවන් දකින්නේ, කරන්න දෙයක් නැහැ කියලා කිව්වයි කියලා මං කිව්වේ නැහැ නොකර ඉන්න කියලා. මේකේ කරන්න දෙයක් නැහැ කියලා කිව්වට මම කිව්වේ නැහැ නොකර ඉන්න කියලා. ඒක සුද්ධ සිංහලෙන් මතක තියාගන්න. ඒක ගැඹුර බලන්න මම ඒ කියපු වචනේ. ඊළඟට නෑ. මම කියලා කෙනෙක් හැදෙන්නත් නෑ, නැති වෙන්නත් නෑ. නෑ නෑ, මම කියලා එකෙක් නෑ මේක ඇතුලේ. අය ඉති සම්පූර්ණයෙන් පවත්තන්න බෑනේ. මොකෝ බැරි? ඒ කියන්නේ දැන් අමාරුම දේ තමයි අමාරුම පුළුවන්. පුළුවන් 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 පුළුවන්. මොකද? ඕන්නේ. මැරෙන්න බයයි මෙහෙ ඉන්න එපා. මේ බනහල වැඩක් නැහැ මැරෙන්න බයයි. නෑ නෑ, මැරෙන්න බයයි වැඩක් නැහැ, බනහල වැඩක් නැහැ. මැරෙන්න බයයි ඉන්න එපා. ඈ බඩගින්න කූල ගන්න බැරි. හරි හරි, තව කාලයක් බණ අහන්න වෙනවා. දැන් ඉතයි hina වෙනව නැත්තම් ඔබතුමීද. ඈ තව කාලයක් බණ අහන්න වෙනවා. ඈ හරි. නැක්කනේ මොඩ වුණොත් ඉතින් ඊට වඩා මොඩ මං. නෑ ඒ වචනේ හොඳයි. ඊට පස්සේ තව මොනවද තේරෙන්නේ? කොහොමද ඔබතුමීට මොනවද තේරෙන්නේ? සැලුවෙන් ඉන්නවා, සතුටෙන් ඉන්නවා. මැරෙනවා කියලා ඒක දැනගෙන ඒ නිසා සැලුවෙන් ඉන්නවා. ඈ මේ භාවනා වැඩසටහන ඇවිල්ලා මැරෙනෝ බව දැනගෙන සැලුවෙන් ඉන්න නෙමෙයි කියලා දෙන්නේ. මැරෙන්න කෙනෙක් නැති බව ඉගෙන ගන්න මෙතනේ. මැරෙන්න කෙනෙක් අහු වෙනව නම් මොකද්ද ඒ ජීවිතේ තේරුම? මම තස්සනීප වෙලා කීප සැරයක්ම මැරෙන්න වගේ ගියා. ඒ ප්‍රතිකාර නොදුන්න නම් එහෙම මැරෙනවා. ඉතින් මම ඒ හැම මොහොතකම බැලුවේ මරණයත් එක්ක සම්බන්ධයෙන් මට මොනවද දැනෙන්නේ කියලා. මට මෙලෝ සංකාර දෙයක් දැනෙන්නේ නෑනේ. මරණය ජීවිතය කියන්නේ දෙකක් නෙමෙයි කියන එක රෝහලට ආපු අයටත් මම කියලා තියෙනවා. එකට දෙන්නේ කියලා. මගේ මරණය සහ ජීවිතය තියෙන්නේ එකට. මේ මැරිලා ඇවිදින්නේ. ඇවිදීම තුල මරණය දිනනවා, මරණය තුල ඇවිදීම දිනනවා. මරණය කියා එකක්වත්, ජීවිතය කියා එකක්වත් නැහැ. උපත මරණය නැත. ඔයගල කියන්නේ උපත මරණය ජය ගැනීම කියලා කියන්නේ. ඉතින් මෙහෙ ඇවිල්ලා මම මැරෙනවා, ඒකට හොඳින් මුණ දෙනවා කියන තැනනේ මැරෙන්න කෙනෙක් නැති බව තේරුම් ගන්න, ඒක ගැඹුරින් කල්පනා කරන්න, මතක තියාගන්න, විදර්ශනා කරන්න. ඊළඟට ඊපස්සේ මොනවද? ඔව්. සිද්ධ වෙන දෙයක් කියලා හිතාගෙන හිටියාම හරි. එහෙම වෙන්නේ නැහැ හොඳේ. එහෙම නැහැ ඉතින් ලෝකේ ඕනම කෙනෙකුට ඕවා ඉතින් ස්වභාව ධර්මයේ කර්මයේ ඇති ග්‍රහාපල සිද්ධ වෙන දේවල් ලෝකේ ඇති කියලා ඔහම තමයි මිනිස්සු ඔක්කොම අතහරින්නේ. එහෙම දේවල් නැහැ. ධර්මයේ ගැඹුරින් අහුම්කම් දෙන්න යොමු වෙන්නම ඕනේ. ඊළඟට ඈ කියන්න තේරෙන්නේ නැහැ. කියන්න වදන් නැතුවද නැත්තම් තේරෙන්නේ නැතුවද? ඒකත් හොඳයි නේද? අලුත් දෙයක් කියන්න තේරෙන්නේ නැත්තම්. ඒ මොකද ඒ තේරුම් නැත්තේ? ආව්. දැන් තේරෙන්නේ. ඉන්න දනවත් තේරෙන්නේ නැද්ද? යන්දම් වගේ තේරෙනවා. ඊළඟට අන්න හරියයි. හරියටම ඔබතුමියගේ ස්වභාවය ඔබතුමිය තේරුම් ගන්න තියෙන එක බොහොම හරියයි. කවුද ඇදගෙන ඉන්නේ? හැරිලා බලන්න මොකාද මේ පස්යෙන් අදින්නේ? හැරිලා බලන්නම වෙනවා. නැතුව බෑනේ යන්න. වාහනයක් වුණත් ඉස්සරහට අදින්න නැදී එනකොට ඩ්‍රයිවර් බහැලා ඇවිල්ලා බලනවා මොකද්ද අඩේට හිටලා තියෙන්නේ කියලා. අන්න ඒක තමයි නේ. අඩේ බහැලා බලන්න ඕනේ. දැන් අදම රෙඩි වෙන්න ඒකට ලෑස්ති වෙන්න. මොකද්ද අඩේ? දැන් හොයන්න ඊළඟ සතියෙම අඩේ. නැත්තම් මොකද මේ ධර්මයේම අර ඉස්සරහාම බලාගෙන මේ ඔව් තියෙනවා පිටිපස්සෙන් හදන් ඉන්නවා ඇද්දද ඇද්ද ඔව් ඔව් කවුද ඇදගෙන ඉන්නේ කියලා බලන්න. දැන්ට මම ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. මොකද හේතුව ඔය කියන්නේ දන්නේ නැහැ නේද? මොන පුරා විතරක් නෙවෙයි නේද? දුවත් ඇදගෙන ඇති ටිකක්, මොන පුරාත් ඇදගෙන ඇති ටිකක්, තමන්ගේ ආත්ම සෙනෙහ ඇදගෙන ඇති තව ටිකක්, ඒ වගේ දේවල් ඇදි නේද? ගේ දොර වතු විදි චුට්ට චුට්ට ඇදගෙන ඇති. උඩ බලන්න හැරිලා බලන්න ඒවද දන්නේ නැහැ. සැලවත් තියෙනවා. අන්න ඒකයි. ඔව්. අර ඇදගෙන ඉන්න දේවල් ටිකට විදර්ශනා කරලා බලන්න. දැන් මම කියලා යා මනසට කියලා දෙන්නේ ටික ඔබ ඇදගෙන හිටියට වැඩක් නැහැ. මේකයි සත්‍යය. මේකයි යථාර්ථය. ඔයාට තා වුරුදු 25ක් මේවා අදින්න බෑ. ඈ ඉතින් මේ ඇයි ඔය මොඩ වැඩේ කරන්නේ? මේ මනසින් සැහැල්ලු කිරීම අපි අනිත් කෙනාට කරන මේ අබේ දානය. අපි යම් කිසි කෙනෙකුට බැඳිලා හිටියොත් ඇත්ත වශයෙන්ම අපි මැරිලා එයාගේ ඇඟට වැහි. කෙනෙකුට එහෙම බැඳිලා හිටියොත් එයාගේ ඇඟට වැහි. වැහුනොත් එහෙම මේ දරුවට මේ හානිය. පුරන්න යනවා. ඔව් බලන්න. ඔව් ඒක තමයි. ඔව්. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ. මේ බැඳීම් වල තියෙන වේගයත් එක්ක ධර්මයේ වැටෙනකොට ඒ තැන් දිය වෙනවා. එහෙම නැත්තම් ඒක පුපුරා යනවා. ඒ නිසා මම තවරත් කරන්නේ නැතුව එහෙනම් අදට ඔච්චරින් නතර කරන්නේ නැත්නම් තවරත් වෙලා මෙතන පිපුරුවොත් එහෙම ඩෝන් ගාලා ඊළඟට මහත්මයා ඕනේ කියන එක අදහසම. ඔව්. දහමත් මේකයි කියලා දැන් තේරෙනවා. ආ එහෙම තේරෙනවා නම් හොඳයි. ලැබුණා හොඳයි හොඳයි. ඊළඟ මහන්තයට ප්‍රශ්න තියෙනවද? ආධුනිකයිනේ. ඔලුවක කුමක් වගේ හැදගත්ත විශේෂ දෙයක් නෑ. ඒක තමයි මේ කියන්නේ මොලේ ස්නායු ක්‍රියාකාරීත්වය ආරම්භ වෙලා තියෙනවා. මහා මොලේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙලා තියෙනවා කියන එකයි කියන අදහස් වෙන්නේ. ඒ ඔලුවක කුමක් ඇති වෙන්නේ ඒකයි. වයින් ඇවිදිනකොට දෙපා වෙහෙස වාගේ. ඔව්. ඒ නිසා මේ ඒක ඇති කරගන්න උත්සාහ කරගන්න. නේද කියලා කිසි දෙයක් අහන්න එපා. මොකද මට යෝජනාවල් කරන්න එපා කිසි කෙනෙක්. ප්‍රශ්නයක් අහන්න. මං හවුල්කාරයෙක් නෙවෙයි. මං උත්තරේ දෙන්නම්. මේක මෙහෙම නේද කියනවනම් කියන්න කලින් නැත්තම් නැහැ කියන්න. මොකද මට නේද කියලා ඔව් ඔව් කියන්න බෑනේ. මම වෙනම උත්තරයක් දෙන්නේ. තමන්ගේ ප්‍රශ්නයක් අහන්න. මට නේද කියලා යාළුකමට අහන්න එපා. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.